pensando. දෙදහස් දහාට වසරේ හත්වනි මාසේ විසි හතරවෙනිදා භාවනා වැඩසටහන. කොහේ සිට මෙහිට ආවද නොදන්න මෙහි සිට නැවත කොහාටද යන්නේ කියලාත් නොදන්න යම් අතරමන් වීමක ජීවත් වන මනුෂ්‍යය හැටියට සියලුම මනුෂ්‍යයෝ මේ සසර පිළිබඳව මේ ජීවිතය පිළිබඳව අප්‍රමාදීව අවබෝධය ඥානය ඇති කරගත යුතුයි. මිනිසුන්ට යම් ප්‍රසාදයක් සතුටක් තිබුණත් ඒ හැම දෙයක්ම හැලිය රත් වෙන තුරු නොදන්නා කකුලුව දියකෙලි කරමින් නටමින් වයමින් ගයමින් සතුටෙන් සිටිනවා. ආන් ඒ වගේ තමයි මේ ලෝකයේ ඉපදුණු මනුෂ්‍යයෝ ජරා මරණ කියන දෙකෙන් රත් වෙනකන් කකුලුව දිය කෙලියේ වාගේම බොහෝම ප්‍රමෝදයෙන් සතුටෙන් ජීවත් වෙනවා. ධර්මය කියලා කියන්නේ එහෙම සතුටෙන් ජීවත් නොවී දුකින් ජීවත් වෙන්න කියන කාරණය නෙමෙයි. ධර්මය කියන්නේ ඒකට නෙමෙයි. මේ ලෝකයේ අත් නොහැර මුහුණ දෙන්නට සිදුවන යම් කාරණයක් වේද එය අවබෝධ කරගෙන එයට මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය මනසේ ගොඩනගා ගැනීම, ඒ වගේම දුරු කර හැකි කරුණක් වේද දුකක් වේද, ප්‍රහාණය කළ හැකි දුකක් වේද එය ප්‍රහාණය කිරීමයි ධර්මය කියන්නේ. අත් නොහෙර මුහුණ දෙන්නට තිබෙන දේවල් වලට එක අත්හරින්න බැරි නිසා ස්වභාවේ ඒවා අපි ඉවසීමෙන් දරා ගැනීමේ ශක්තිය ඇති කර ගැනීමේ භාවනාව, ඒ වගේම දුරු කිරීමෙන් අවබෝධ කර ගැනීමෙන් මානසික සංසිඳීමක් සහනයක් ඇති කර ගැනීමේ භාවනාව. ජීවිතය හඳුනාගන්නේ නැතිව ලෝකයේ සියලු තතු තොරතුරු දැනගත්තත් වැඩක් නැහැ. ලෝකේ දැනුම කියලා කියන්නේ එකිනෙකට එකිනෙකට ඝෂ්ඨණය වෙනකොට ඒ ගෂ්ඨණය තුළින් හටගන්නා වූ පිළිතුරු තමයි විද්‍යාව කියන්නේ, තාක්ෂණය කියන්නේ, දියුණුව කියලා කියන්නේ. ගණිතය වාගේ වෙනස් වෙනස් ගණන් කොටස් දෙකක් එකතු කරනකොට වෙනස් උත්තර ලැබෙනවා වගේම මේ ලෝකයේ තියෙන සංඝටක ගෂ්ඨණය වෙන හැම මොහොතකම අලුත් දෙයක් ලෝකේ නිර්මාණය වෙනවා. අලුත් තාක්ෂණයේ ලෝකේ නිර්මාණය වෙනවා. හැබැයි ඒ කිසි දෙයක් පින්නතුනේ මේ ලෝකය ඉක්මවා යන, මේ ලෝකය කියලා කියන්නේ ලෝක බෝලේ නෙමෙයි, මනෝමය ලෝකය ඉක්මවා යන තාක්ෂණයක් නොවේ. ඒ හැම තාක්ෂණයක්ම මේ ලෝකයේම හටගෙන මේ ලෝකයේම මිලින වෙලා යන තාක්ෂණය. එහෙම නැත්නම් පඨවි ධාතුවෙන්ම සාදා ගන්නා ලද මේ තාක්ෂණය නැවතත් පඨවි ධාතුවටම යනවා. ඔය අපි පදවගෙන ආපු රථය දැන් ඕක කාර් එකක් වුණාට ඉස්සෙල්ලා ඕක තිබුණේ පස් ගොඩක් හැටියට. පස් ගොඩක් හැටියට තිබිච්ච ඒ යපස් කියන දේවල් යකඩ බවට පත් කරගෙන ඒ යකඩ කෑලියේ මේ අත නවලා ලස්සන කරලා හැඩ කරලා පාට කරලා තමයි ඔය තියෙන්නේ. නැවතත් මේ වාහන කවදකහරි උණු කරනවා. පරණ වුණාම ඉවත් කළාම උණු කරනවනේ. ආයි මොනවද වෙන්නේ? ආයිත් අර පරණ තත්ත්වයටම යනවා. අපේ චින්තනය මේ ගැන පින්නතුන්ට මේ මතක් කළේ. අපේ සිතේ තියෙන්නේ මේ වගේම නිර්මාණ. අර ස්වභාවිකව තියෙන පස් වර්ගයක් උණු කරලා යකඩ හදාගෙන යකඩ වලින් නොයෙකුත් නිර්මාණ කළා වාගේ අපේ මනස තුල විශාල නිර්මාණ රහසක් නිර්මාණ ගොඩක් තියෙනවා. හොඳයි, මේ නිර්මාණ වරදක් නෑ. ඒ නිර්මාණ නැති කරන්න එපා. හැබැයි ඒ නිර්මාණ අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිර්මාණ පිළිබඳව සම්මා දිට්ඨියක් ඇති කරගත යුතුයි. ඇයි අපි සම්මා දිට්ඨියක් ඇති කරගත යුත්තේ? ඒ නිර්මාණ පිළිබඳව අපිට එසේ සම්මා දිට්ඨියක් ඇති කරගන්න බැරි වුණොත් අපිට මෙලව දුක්වලට මුහුණ දෙන්න ශක්තිය අපි ළඟ නැති වෙයි. සාංසාරික දුකෙන් දුකට පත් වෙන විපතට වැටෙන්න ඉඩ තියෙනවා. මේ කර්ම රැස් කරනවනේ. කර්ම රැස් කරොත් එයාට නිතතිම් එන්නේ මොනවද? විපාක. විපාක ලැබෙන සිද්ධ වෙනවා. කර්ම රැස් කළොත් විපාක ලැබෙනවා. මේ කර්ම රැස් වෙන්නත් විපාක විඳින්නත් හේතු වෙන්නේ කුමක්ද? චේතනාව. චේතනාව සෑදී තිබෙන්නේ කුමකින්ද? මම වෙමි කියන මාන්නේ. මම වෙමි කියන මාන්නෙන් චේතනාව සැදී තියෙනවා. ඒ චේතනාවෙන් කර්ම රැස් කරනවා. ඒ කර්මවලට විපාක තියෙනවා. ඒ විපාක සුභ විපාක කියල කොටසක් තියෙනවා, දුක් විපාක කියලා කොටසක් තියෙනවා. මොනතරම් සැප විපාකයක් වුවත් පුදුමයි කියලා කියන්නේ ඒ හැම දෙයක්ම දුකින් කෙලවර වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ලෝකේ නියත ධර්මයක්. ලෝකේ අඩිතාලම මොකක්ද? දුක. ඒක එහෙම නොවේයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒක එසේ නොවේයි කියලා කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන ස්වභාවය අපි ලෝකේ දැකලා තියෙනවා. ලෝකයේ ඉහළටම ගමන් කරපු මහා ධන සිටුවරු තමන්ගේ අවසාන ප්‍රකාශයන් කරද්දී ජීවිතේ ඔවුන් සිතාගෙන සිටිය විදිහටත්, ඔවුන් කල්පනා කර ජයග්‍රහණ හැටියටත්, ඔවුන් කල්පනා කරපු දේ නැහැ කියලා තේරුම් අරගෙන සංවේගයෙන් ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙනවා. සැබෑ ජයග්‍රහණය, සැබෑ දියුණුව මේක නෙමෙයි කියලා. ගොඩක් ධනවත් වීම, ගොඩාක් මිල මුදල් තිබීමම නෙමෙයි කෙනෙක්ගේ ධනවත්කම කියලා කියන්නේ කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපේ සිත මොනතරම් අපිට හැඟෙන්නට සලස්වා දී තිබුණත් අපිට බොහෝ අය පිහිට පිණිස ඉන්නවයි කියලා සැබෑ යථාර්ථය තමයි තමන්ගේ සාංසාරික ගමනට පිහිට වෙන්න පුළුවන් වෙන කවුරුවත් නෑ තමා ඇරෙන්නට. මේ සියලු දෙනාම බස්රිය එනතුරු එක බස් හෝල්ට් එකක නතර වී සිටිනවා. ඒ එක එක වෙලාවට එක එක දිහාවල් වලට යන පිරිසයි මෙතන ඉන්නේ. තමන්ගේ බස් එක ආවම තමන් නැගලා යනවා. සුළු කාලයකට තම තමන් මේ රැඳී සිටිනවා. ඒ නිසා මේ කාරණේ තේරුම් අරගෙන දැඩි ආසත්ත භාවයන් වලින් අල්ලාගෙන ඉන්න දේවල් අතහැර දාලා හිත සැහැල්ලු කරගන්න. එතකොට අපි අදහස් කරනවනේ හොඳයි ඉන්නේ බැඳීම් කියලා. සෑම බැඳීමක්ම පවතින්නේ හොඳට මතක තියාගන්න ඕන, සෑම බැඳීමක්ම පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මත් එක්ක. ස්වාමි භාර්යා බැඳීම වුණත් ඒ බැඳීම තියෙන්නේ ද්වේෂයත් එක්කද නැද්ද? තමන් කියන දේ ඇහුවේ නැති වුණු කඩු එළියට ඇදගෙන ඉන්නේ එතකොට තමයි. ස්වාමියලත් එහෙමයි. ඒ බැඳීම තියෙන්නේ ද්වේෂයත් එක්ක තියෙන. ද්වේෂයෙන් තොර බැඳීමක් ලෝකේ නැහැ. එහෙමනම් මේ ද්වේෂයත් එක්ක තියෙන බැඳීමක් මොනතරම් බැඳීමක් වුණත් ඒක ශ්‍රේෂ්ඨ බැඳීමක් නෙමෙයි, උත්තුංග බැඳීමක් නෙමෙයි. ඒක ඉතින් කිව්වට මේ යෞවන ආදරයක් තියෙන අලුත යාළු වෙච්ච දෙන්නෙකුට නම් මේක තේරෙන්නේ නැහැ. ටිකක් පරණ වෙලා අවුරුදු 50ක් 60ක් ගියපු අයට නම් මේක කියනකොට ඇත්තම ඇත්ත හාමුදුරුවනේ කියලා මේ හාමුදුරුවනේ එක සැරේට දහස් වාරයක් ඕක සත්‍යයක් කියලා කියනවා. ඉස්සෙල්ලම තමන් තේරුම් ගන්න ඕන තමන්ට තමන් පිහිටයි තමන් තනි වෙලා ඉන්නේ කියලා. එහෙම මතක් කරන්නේ ඒක තමයි ඇත්ත කතාව. තමන් තනි වෙලා ඉන්නේ. ඒක නේද ඇත්ත කතාව? දැන් තනි වෙලා ඉන්න තැන බලන්න මම කවුද කියලා. තනි වුණාට පස්සේ මම කවුද කියලා බලන්න. මිල මුදල්, තනතුරු, ඥාති, බැඳීම් ඔය සියල්ල අත්හැරලා දැන් බලන්න මම කවුද? දුක් පීඩාවන් වලින් 75%ක්ම අඩුයි. ඒ හේතුව මේ බැඳීම් වල තමයි ඒ දුක් පීඩා ටික තිබුණේ. ඒ දුක් පීඩාවලින් 75%ක්ම අඩු නිසා තමන්ට බොහොම සහනයක් ලැබෙනවා. ඊළඟට තියෙන්නේ තමන් කවුද කියලා තේරුම් ගන්න. කිසිම අර්ථයක් නැතිව අර්ථ ශූන්‍ය වචනයක් හැටියට භාවිතා කරන වචනයක් තමයි මම. දැන් හොඳට බලන්නකො. ඇහැට කියන්නේ මම ඇහැයි කියලා නෙමෙයි කියන්නේ. ඇහැට කියන්නේ කොහොමද? මගේ ඇස. එතකොට මගේ මගේ හැබැයි මම වෙන තැනක ඉන්නේ. දැන් මගේ කනට කියන්නේ මම කන කියලා නෙමෙයි. මගේ කන. නාසයට කියන්නේ මම නාසය කියලා නෙමෙයි. මගේ නාසය. එතකොට මම වෙන දිහාවක ඉන්නේ. දිවට කියන්නේ මගේ දිව. මගේ ශරීරය. මගේ හම. කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මම හමේ කියලා. මගේ ඇට. මගේ දත්. මගේ කෙස්. ආදී වශයෙන් මම මගේ මගේ මගේ. ඒකට මගේ මගේ කියන බොහෝ දෑනන් තියෙනවා. අර එතකොට මා කියන කෙනා මම කියන කෙනා දැන් හොයන්න පොඩ්ඩක්. දැන් මම දැක්ක මගේ ඇහැ දැක්ක මම ඇස දැක්ක ඔබේ ඇස හරි ඔබේ කනත් මම දැක්ක ශරීරයත් දැක්ක. දැන් මං අහනකෝ ඔබ කෙනෙක් කියන්න පුළුව මේ සියල්ලටම කියලා නෑ. ඒ සියල්ලට කියන්නේ මයි බොඩි කියලා කියන්නේ මගේ ශරීරය කියලා කියන්නේ. එකත් මගේ කියලා කියන්නේ. ඊට පස්සේ මේ ශරීරය තුළම දේවල් වලට මගේ මගේ කියපු එකින් අපි විග්‍රහ කරන්න ඕනේ. එළියට ගියාම මගේ කාර් එක මගේ නිවස නේද මගේ 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 තමයි සියල්ල. ඕ මම මං එයා වෙනුවෙන්නේ සෑහෙන්න දුක් වෙන්නේ අඬන්නේ වැළපෙන්නේ ඈ වැඩ කරන්නේ කෝ මම හම්තුරුවන්ගේ නෙමෙයි ඔය පිළිතුර ගන්න ඕන ඔබේ ආධ්‍යාත්මේ. ඔකට පිළිතුර තියෙන්නේ ස්වාමීන් වහන්සේ ළඟ නෙමෙයි ඔබේම ආධ්‍යාත්මය තුළ. තවත් අපි කල්පනා කළොත් මගේ සිත. ඒකත් අමතක වුණානේ. මම සිතේ කියලා කියන්නේ මගේ සිත. ඊට පස්සේ සිතිවිලි. ඒවට කියන්නේ කොහමද? මගේ සිතිවිලි. මට සිතිවිලි පහළ වෙනවා. මගේ සිතිවිලි. තරහ. මම තරහ කියන්නේ මගේ තරහ. කරුණාව දයාව වුණත් මගේ කරුණාව මගේ දයාව. ඉතින් කෝ මම? ඒ හැම දෙයම මගේ නම් කෝ මම? දැන් අපි හොයමු අර්ථයක් නැතුව භාවිතා කරන වචනේ. ඒ වචනේ අයිතිකාරය. මම කියන වචනේ අයිතිකාරය හොයන්න ඕන. හෙමින් හොයමු. එක පාට මෙයාව මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. හෙමින් හොයාගෙන යද්දි මුණ ගැහෙන්න පුළුවන්. හොඳ සිහියෙන්, හොඳ බුද්ධියෙන්, හොඳ සෞම්‍ය ගුණයකින්, කලබලයක් නැතුව හෙමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මම කියන වචනේ අයිතිකාරය සොයන්න. මේ කරන්නේ මෝහණයෙන් නිදහස් කිරීම. මිනිස්සු ලෝකේ මෝහණය වෙලා ඉන්නේ. මෝහණය වෙලා නෙමෙයිද ඉන්නේ? ඈ, ඔය සරලවම ඔය නෝන කෙනෙක් පස්සේ මහත්තයෙක් ආවේ, මහත්තයා නෝනට මෝහණය වෙලා. එහෙම නෙමෙයිද? ඈ, එහෙම නැත්තම් නෝන මහත්තයෙක් පස්සේ ගියේ ඒ මහත්තයගේ තිබිච්ච හැඩට රුවට, එහෙම නැත්නම් සල්ලි වලට, මොකක් හරි එකට මෝහණය වෙලා. ඊට පස්සේ ඔය රැකී රක්ෂාවන් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට, ගෙවල් දොරවල් වලටත් මොකද වෙන්නේ? මෝහණය වෙනවා. හැම තිස්සෙම මෝහණය වෙනවා. ආ, කෙනෙක් ගැන අසුභවාදී අදහස් ටිකක් ඔළුවට දැම්මොත් එහෙම අපි එයාට එයා පිළිබඳව අසුභවාදී දර්ශනයෙන් මෝහණය වෙනවා. ආගමක් ගැන දිගින් දිගට දිගින් දිගට කියනකොට මෙහෙම කෙනෙක් ඉන්නවයි කියලා, එයා එහෙම කෙනෙක් ඉන්නවයි කියලා මෝහණය වෙනවා. එහෙම නෙමෙයිද? ඔය ආගමෙන් ආගමේ චින්තන වෙනස්. එතකොට ඒ ආගමෙන් ආගමේ විවිධ මිනිස්සු විවිධාකාරයෙන් මොකද්ද කරලා තියෙන්නේ? කියන ඕගොල්ලෝ මෝහණය කරලා තියෙන්නේ. අපි භාෂා තියෙනවනේ ලෝකෙ ගොඩක්. මොකද ඒ කරලා තියෙන්නේ? මොකද ඒත් මෝහණය. ඒ මෝහණය නැත්නම් ඇහෙන්නේ නැහැ. ඒ ධර්මය සත්‍ය අවබෝධ කරගත්ත අයට ඇහෙන්නේ නැහැ වචන. ඇහෙන්නේ වචන නෙවෙයි, ඇහෙන්නේ අර්ථ. අර්ථ කියන්නේ භාෂාවෙන් තොරයි. ඒක වැටහෙන්නේ නැතුව ඇති. භාෂාව තුලාර්ථක් තියෙනවා. භාෂාවක් ඉක්ම වූ අර්ථ. භාෂාව තුල අර්ථයට තමයි අපි මෝහණය වෙලා ඉන්නේ. ඒ මෝහණයට තමයි වචන කියලා කියන්නේ. ඒ අර්ථ නෙමෙයි. මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ. හරි, ඒක හරි. මොකද මේක මේ සන්දර්භය මේ ලෝකෙ බණක් නෙමෙයි. මම තරහ නැහැ එහෙම කිව්වට. බොහොම සන්තෝසයි. සහතික ඇත්ත මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ ඉඳන් බලලා මේක හරියන්නේ නෑ. හැම මොහොතකම මේ ලෝකෙ අත්හැරමින් බලන්න වෙනවා. අර නමක් නැති කෙනා අල්ලගෙන නමක් තියෙනවා, මේ අයිති වස්තුවක්, එහෙම නැත්නම් සංකේතයක් පෙන්වන්න බැරි මම. දැන් මම කියලා ලෝකේ ඇහුවොත් ලෝකේ සියලු දෙනාගේම පොදු නම මොකද්ද කියලා? ඈ, ගැහණු පිරිමිත් නෙමේ, පොදු නම මොකද්ද? මම. ගැහණු අය කියන්නේ මම කියලා, පිරිමි අය කියන්නේ මම කියලා. ඒ මම තමයි ඊළඟට බෙදෙන්නේ ගැහණිය පිරිමි කියලා, ප්‍රධාන කොටස් දෙක. ඊට පස්සේ ඔන්න ගෝත්‍ර වශයෙන්, රටවල් වශයෙන් පුජ්‍යලයාගේ නමට එනකම්ම බෙදෙනවා. වංශෙත් එක්ක නමටම එනකම් ඔන්න බෙදෙනවා. මේ බෙදීම් සියල්ල සිද්ධ කරන්නේ අර සංකේතයක් නැති පෙන්වන්න බැරි පුජ්‍යලයා. කවුද සංකේතයක් නැති පෙන්වන්න බැරි පුජ්‍යලයා? මම. සංකේතයක් නැහැ පෙන්වන්න බෑ. දැන් පෙන්වන්නකෝ. දැන් ඇහැ පෙන්වන්න කිව්වොත් පෙන්වන්න පුළුවන්. හරි, මගේ ඇහැ, මගේ ඔළුව, මගේ අත් දෙක, මගේ කොමම. දැන් මේ මම කියන ස්වභාවයේ එක්කෙන කොහේ ඉන්නවද, කොතන තියෙනවද, මොකද්ද ස්වરૂපය කියලා දන්නේ. හැබැයි මේ මගේ කියන දේවල් තමන් කැමති පරිදි පවතිනවට තමයි කැමති, අකමැති විදිහට පවතිනවට කැමති නැහැ. ඉතින් මේ විදිහට ඒගොල්ලෝගේ හදා ගන්නවා ජීවිතේ තමන් කැමති විදිය කියලා. සමහර අය මහා දරදඬු, දුෂ්චරිත, චණ්ඩි, පාතාල ජීවිතයක් හදා ගන්නවා. එහාට ඒක හොඳයි. තව එක්කෙනෙක් අතිශයින්ම මසුරු මලෙන් පිරිලා ලෝභයෙන් ධනෙ රැස් කරගෙන යනවා. එහාට ඒ ජීවිතේ හොඳයි. තව එක්කෙනෙක් මේක සමබරව ගන්නවා. ඒක එයාට ඒක හොඳයි. තව එක්කෙනෙක් මේ සියල්ලම අතහැරලා බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒක එයාට හොඳයි. කවුද මේ සියල්ල නිර්මාණය කරන්නේ? මම. ගමේ කෙනා නගරයට ගේන්නෙත්, නගරේ කෙනා විදේශ රටකට ගෙනියන්නෙත් මේ මම. ආයේ විදේශ රටක ඉන්න කෙනා ආයි ගමට ගිහින් ජීවත් වෙන්නෙත් ඒ මම. මෙයා හොයනව දෙයක්. ඇත්තෙම මොකද්ද මේ මම හොයන්නේ? මම හොයන්නේ නිවනක්. හැම කෙනෙක්ගෙම මම හොයන්නේ නිවනක් හොයන්නේ. නිවනක් කියන්නේ මොකද්ද? දැන් අපේ ඔය වැඩිහිටියෝ අපිට කියනවා හිලා තියෙනවා නිවනක් නැහැ මේ ගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ ඉවර වෙනකම්. නිවනක් මොකද්ද නිවන කියන්නේ? සැනසීම, සතුට, සැහැල්ලුව, ප්‍රමෝදය, සහනය, විවේකය, ප්‍රබෝධය. ශාන්ත බව නොයෙකුත් වචන වලින් අපේ සහනශීලීත්වයක් දරන නිදහසක් ලබන වචන සියල්ලම භාවිතා වෙනවා මේ නිවන කියන දෙයට. එහෙමනම් මේ ලෝකේ සියලු දෙනාම සොයන්නේ නිවනක්. හැබැයි නිවන හොයන්නේ නිවන ලැබෙන විදියට නෙමෙයි. නිවන පට ලැබෙන විදියට. නිවන හොයන්නේ නිවන ලැබෙන විදියට නෙමෙයි, නිවන පට ලැබෙන විදියට හොයනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නිවන පට ලැබෙනවා. ඊට පස්සේ නිවන හොයාගන්න බැරුව දුකටපත් වෙනවා. නිවන හොයා ගන්න බැරුව දුකටපත් වෙනවා. දැන් නිවනයි කියන එක තමන් හිතන විදියට හොයන එකනේ ලෝක මිනිස්සුන්ගේ ස්වභාවය. මගේ නිවන එයා හිතපු එක. එතකොට නිවන ඔවුන් විඳින්නේ මගේ කරගෙන. එහෙමනම් ඔවුන් හොයන නිවනේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. පුදුන් අයගේ සොයන නිවනෙහි ප්‍රධාන ලක්ෂණය මොකද්ද? මගේ නිවන මගේ පැල්පතයි කියලා. එහෙමනම් එයා හොයන්නේ මොකද්ද? මගේ නිවන සොයනවා. මගේ නිවන සොයනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සෙව්වේ මගේ නිවන නෙමෙයි. උන්වහන්සේ දුටුවා මම තමයි නිවනට බාධාව කියලා. මම දුරු කරගන්න තුරු, මමත්වේ නැති කරන තුරු නිවනක් නෑ කියලා දුටුවා. මුළු ලෝකයේම මගේ නිවන හොයද්දි බුදුරජාණන් වහන්සේ මගේ නොවන නිවන සෙව්වා. බුදුරජාණන් වහන්සේ මගේ නොවන නිවන සෙව්වා. ඔබත් මෙතන පැමිණිලා සොයන්නේ මොන නිවනද? මගේ නිවනද? එහෙම නැත්තම් මගේ නොවන නිවනද? මේක හරි වැදගත් කාරණයක්. හොඳට ධම්මානුපස්සනාවේදීලා බලන්න මගේ නිවන මගේ නොවන නිවන. නිවන් දෙකයි. ලෝකෙ හැමෝම දුවගෙන දුවගෙන යන්නේ මගේ නිවන දකින්න හොයන්න. මගේ නිවන දකින්න හොයන්නයි යන්නේ. මගේ නොවන නිවන. අපිත් මගේ නිවන හොයන්න කිහිල්ලා නිවනක් නැති වුණා. අවසානයේ තේරුම් කරගත්තා මාව දවන්නේ මමයි කියලා. එතකොට මම නැති කර ගැනීමෙන් නිවනක් ලැබුවා. ඒ නිවන මගේ නිවන නොවේ. මගේ අවබෝධය නොවේ, මගේ අරිහත් බව නොවේ, මගේ අනාගාමී නොවේ, මගේ සකදාගාමී නොවේ, මගේ සෝහාන් නොවේ. මගේ බුද්ධත්වය නොවේ. කවදාවත් ඒ මම කියන කෙනා සෝහන් වෙන්නෙත් නෑ, සකදාගාමි වෙන්නෙත් නෑ, අනාගාමි වෙන්නෙත් නෑ, අරිහත් වෙන්නෙත් නෑ, බුදු වෙන්නෙත් නෑ, පසේ බුදු වෙන්නෙත් නෑ. මම කියන කෙනා බුදු වෙන්නේ නෑ, ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ මම කියන කෙනා. ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ හරියටම ඒ ධර්මයේ තියෙන ස්වરૂපයම තමාගේ පැවැත්ම බවට පත් වෙන්න ඕන. දැන් ධර්මයේ ස්වરૂපය මොකන්ද? මම නැති බව. මේක හරි පුළුල් දෙයක්. නමුත් ප්‍රධාන තැනින් ඒක තේරුම් කරලා දෙන්නම්. ධර්මයේ ස්වરૂපය මොකද්ද? මම නැති බව. එතකොට මේ ධර්මයෙන් පැහැදිලි කරලා දුන්නේ මම නැති ස්වභාවය ගැන. දැන් බලන්න ඒ අනුව ප්‍රතිපත්තියද තියෙන්නේ, එහෙම නැත්නම් ඔබේ ප්‍රතිපත්තියද තාම දුවන්නේ? ධර්මයේ ප්‍රතිපත්තිය තියෙනවා, ඔබේ ප්‍රතිපත්තිය තියෙනවා. එහෙනම් ඔබේ ප්‍රතිපත්තියද ධර්මයේ ප්‍රතිපත්තියද දැන් ඔබ ළඟ මේ ක්‍රියාත්මක වෙන්නේ? ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ ඔබේ ප්‍රතිපත්තිය හලලා ධර්මයේ ප්‍රතිපත්තිය එතෙන්ට එකතු කර ගැනීම. බුදුවරුන්ගේ, ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ ආධ්‍යාත්මික ප්‍රතිපත්තිය. බොහෝම අව්‍යාජව බලන්න. ඔබට තේරෙයි තාම ඔබ තුල දුවන්නේ ධර්මයේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා. ඔබේ ප්‍රතිපත්තියයි කියලා. ධර්මයේ නිසලස අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට අව්‍යාජව බැලුවොත් ඒක හොඳටම තේරෙනවා. මේ දුවන්නේ මනසේ මගේ ප්‍රතිපත්තිය, මගේ කැමැත්ත. මෙසේ වේවා මෙසේ නොවේවා. මේ දුකත් මගේ, මේ සැපත් මගේ, මේ අවබෝධයක් මගේ, මේ මෙනෙහි කිරීම පවා මගේ. ඒකට කියනවා මගේ ප්‍රතිපත්තිය. ධර්මයේ ප්‍රතිපත්තියට ආවහම වෙනස්. අර මා කියන කෙනාවත් ගේ කියන කෙනාවත් හැදෙන්නේ නැහැ. දැන් මා ගේ කියලා කියන්නේ ඒ මගේ කියන දේත් එක්ක එයා යම් වාසයක් පැවැත්මක් සිද්ධ කරනවා. සිතවිල්ලෙන් මාගේ කියන තැන යම් කිසි පැවැත්මක් පවත්වනවා. ඒ පැවැත්ම ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් කැටිව මිශ්‍රව පවතින. ඒක එහෙම ලෝභ ද්වේෂ මෝහ වලින් තොර මේ ලෝකේ බැඳීමක් තියෙනවා කියලා කියනවා නම් ඒ බැඳීම බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ දෙයක් වෙන්න ඕන. ලෝභ ද්වේෂ මෝහෙන් අන්තයට නොගිය බැඳීම. පුහුදුන් සිත කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහෙන් අන්තයට ගිය බැඳීමක්. මා කියන කෙනා ලවා ගේ කියන දේ හදාගන්න නැතුව වාසය කරා. මා කියන කෙනා ලවා ගේ කියන දේ හදාගන්න නැතුව වාසය කරා. දැන් භාවනාවත් මා කියන කෙනා ලවා ගේ හදාගන්න. මා ගේ භාවනාව. සමාධිය මාගේ සමාධිය මෙච්චර වෙලා පවතිනවා. මාගේ මා කියන කෙනා ලවා ගයක් හදාගත්ත සමාධිමත් ගයක්. මොකද ඒගේ නම සමාධි. ඊට වඩා වෙනස් සම්මා සමාධි. දැන් මේ ආයතනයේ නම සම්මා සමාධි. ලෝකයේ තියෙන ඉහළම සාසනික වචනය. මේට ඉහලින් එකක් නෑ. සම්මා සමාධිය. කෙනෙකුටත් ලෝකෙ භුක්ති විඳින්න තියෙන ඉහළම අවබෝධය මොකක්ද? සම්මා සමාධිය. පිනතුනි මේ ලෝකේ මා කියන කෙනාගෙන් තොරව ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න. හිත ඇතුලේ ඔබේ මේ දක්වාම පැවතුණු ජීවිතයේ අනාගතයට හරි වර්තමානයේ හරි අතීතයේ හරි මා කියන කෙනාගෙන් තොරව ප්‍රශ්නයක් තියෙනවද? ඊට පස්සේ පිළිතුරු සෙව්වා. ඒ පිළිතුරුත් සියල්ල ලැබුණේ මා කියන කෙනා හරහා. ඒක මගේ පිළිතුරු. ඒක මගේ උත්තරේ. ඒක මගේ විසඳුම. ඒ මගේ හැටි. ඒ මං කැමති විදිය. එමන ඒ පිළිතුරු සියල්ලම පැමිණෙත් මා කියන කෙනා හරහා. දැන් විසඳ ගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. මා කියන පොළොවේම ප්‍රශ්න හැදුනා. මා කියන පොළොවේම පිළිතුරු හදාගත්තා. ඒ පිළිතුරු නැවත ප්‍රශ්න බවට පත් වුණා. ඒ ප්‍රශ්නවලට නැවත පිළිතුරු සෙව්වා. ඒ පිළිතුරු නැවත ප්‍රශ්න බවට පත් වුණා. මෙන්න මෙහෙම ගැටෙන් ගැටි අලුත් වෙවි ගැට ගොඩක් හැදුණා. එහෙත් ලෞතර බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මේ අපූරු පිළිතුර මා කියන කෙනා දන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ පිළිතුර මා කියන මම කියන කෙනාගෙන් ගන්න එපා. ඉල්ලන්න එපා. යදින්න එපා. ප්‍රාර්ථනා කරන්න එපා. කාගෙන්ද? මා කියන කෙනාගෙන්. මා කියලා මෙතෙන්ද අපි කතා කරන්නේ මමත්වය කියන එකට. ඒ මා කියන කෙනාගෙන් ඉල්ලන්න එපා. ඒ උත්තරේ. ඒකට හේතුව එයා දන්නේ නැහැ ඒ උත්තරේ. එයා දන්නවා එයාට ආවේනික වූ උත්තර. ඒ කියන්නේ මෙතෙක් කාලයක් අර දුන්න උත්තර ඒ වාගේම. මේකට උත්තරේ මේකයි. දැන් ඔය ජීවිතේ ඉස්සරහට යනවයි කියලා කරන්නේ යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සපයාගෙන යන එකනේ. ප්‍රශ්නවලට පිළිතුරු සපයාගෙන යන එක තියෙන්නේ. හැබැයි ඔක්කොම ආයි ප්‍රශ්න බවට පත් නොවන දේවල් එහෙමන නෙමෙයි. ඒව නැවත නැවත ප්‍රශ්න බවට පත් වෙන දේවල්. භෞතිකව වෙනසක් ඇති කරගන්න නෙමෙයි, අපි ආධ්‍යාත්මිකව තේරුම් අරගෙන ගමනක් යන්නයි තියෙන්නේ. එතකොට ඒකේ තියෙන පීඩාව අඩුයි. මොකද හේතුව පීනන්න දන්න කෙනෙක් ගඟට වැටුණට එච්චර ප්‍රශ්නයක් නැහැ. එයා කොමරි ගොඩ එනවා. පීනන්න දන්න නැති කෙනෙක් ගඟට වැටුණොත් එයා ගිලිලා මැරෙනවා. සසර අවබෝධයේ තියෙන කෙනා සසරට වැටුණත් එයා සසර දුකටපත් වෙන්නේ නැහැ. සසර අවබෝධය නැති කෙනා සසරට වැටුනාම හරියට දුකටපත් වෙනවා. ඔය මුගලන් මහරහතන් වහන්සේට ඉතාම ශනිකෙන් අවීචි මහ නරකයත් බලලා ඉන්න පුළුවන්. පුතජනේ අවීචි මහ නරකයට ගියොත් මොකද වෙන්නේ? ඒ සදාකාලික දුක් විඳිනවා. නමුත් මේ අවබෝධයට පත් වෙච්ච උතුමන්ට ශනිකව අවීචි මහ නරකයට ගිහිල්ලා අවීචි මහ නරකයේ දුක් විඳින නිර්සත්තු බලලා ඉන්න පුළුවන්. දිව්‍ය ලෝක දිව්‍ය විමානවල ඒ දිව්‍ය නිකායන්වල ඒ දෙවිවරු විදිය සැප සහ ඒ දිව්‍ය විමානවල ස්වරූප බලලෙන්න පුළුවන්. ඒ දිව්‍ය විමාන කොහෙද තියෙන්නේ? මේ අභ්‍යවකාශයේ හැම තැනම හීන ලෝකේ, යාගේ ලෝකේ යා ජීවත් වෙනවා. එයාටම ආවේනිකෝ එයාගේම ලෝකයක්. මගේ හීනේ මට දකින්න ඉඩ හරින්න කියලා ඒගොල්ලන්ගේ හීනේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. හීනයක් ඒක. දිව්‍ය ලෝකය කියලා කියන්නේ ලස්සන, ඕගොල්ලෝ දැකලා ඇති භයානක හීනක් දැකලා ඇති, සොඳුරු හීනක් දැකලා තියනවද නැද්ද? තියනවනේ. ඉතාම ප්‍රීතියටපත් වෙලා අපරාධ හීනෙන් ඇහැරුණි කියලා හිතන මට්ටමේ සොඳුරු හීන දැකලා ඇති. අනේ ඒ වගේ හීනයක් ආයි දකින්න නැත්තම් කියලා හිතන හීන දැකලා ඇති. අන්න ඒ වගේ හීනයක්. ඒ නිසා ඒක මේ හොයාගෙන යන්න බෑ. අනාගතයේදී මොනම හරි විදියකින් කැමරාවල් හැදෙද්ද දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් උනත් ග්‍රහණය කරන්න පුළුවන්. දැන් අද්භූත ශරීර හොයාගන්න පුළුවන් කැමරා පද්ධති සවි කරලා තියෙන නිසා, හසු වෙනවා නිසා. අනාගතයේදී එහෙම කැමරා නිෂ්පාදනය වෙන්න පුළුවන්. දැන් ඔය හොල්මන් එහෙම අල්ලන්න තියෙනවනේ කැමරා අදලා. අද්භූත ශක්තියින් තියෙනවා. එහෙම නැත්තේ නෑ. ඒ වගේම ඝන ස්වරූපයක් නැති ශරීර ආතවා. එතකොට මේ දේවල් වල සැරිසරල එන්න පුළුවන් ශනිකෝම මේ රහතන් වහන්සේට. හැබැයි දැනගෙන ඒවට වැටෙන්නේ නෑ. අපායට සිත ගෙනිච්චත් අපායේ ඇලෙන්නේ, දිව්‍ය ලෝකයට හිත ගෙනිච්චත් දිවි ලෝකේ ඇලෙන්නේ නැහැ. මොකද හේතුව? තේරුම් අරගෙනයි යන්නේ. තේරුම් අරගෙනයි යන්නේ. නේද? අපේ කට්ටිය නම් ස්ටුඩන්ට් වීසා හරි ගහලා දිවි ලෝකෙට යනවා. ගිහිල්ලා ඊට පස්සේ පැනල් ටික කාලයක් ඉඳලා කොහොම හරි පර්මනන්ට් වීසා හදාගන්න. දැන් මොනවද ඔබ කරන්න ඕන? මේ ඔබේ ලෝකය, මගේ ලෝකය කියන ඒ ලෝකය විනාශ කරගෙන, එහෙම නැත්නම් දවා හලු කරගෙන, එහෙමත් නැත්නම් ඉරාගෙන එතනින් එහාට අපි නෙත්යෝමා නැනසොයෝමා බලන්න ඕන. ඒක ඉන්ද්‍රිය ගෝචර නැති දෙයක්. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නෙමෙයි. ඉන්ද්‍රිය ගෝචර නැහැ. දැන් බලන්න මොහොතක් කල්පනා කරන, ඉන්ද්‍රිය ගෝචර නැති දෙයක් කොහොමද ඉතින් අපි දරගන්නේ? අඬු සෙට් එකක් තියෙනවා. ඔබ යම්කිසි අඬු සෙට් එකක් අරගෙන එනවා, යම්කිසි ඇණයක් පන්නන. එයා ළඟ තියෙන අඬු ඔක්කොගෙම තියලා කියනවා, ඔය අඬු වලින් එකකින්වත් මේ 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 නට් එක පන්නන්න බෑ කියනවා. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබේ අඬු සෙට් එක පොලේ ගහලා, එහෙනම් මොකද මේ සෙට් එකේ, මේක කරන්න බෑනේ කියලා අහකට දානවා. එම වෙලා තියෙන ගොඩක් අයගේ මේ නට් එක පැන්නේ නැත්තේ හේතුව ගේන අඬු එකක්වත් ගැලපෙන්නේ නැහැ. දැන් මේ කතා කරේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ කියන වචනේ මේ කියලා දෙන්නේ. මේ අඩු එකක්වත් 10 අඩු තියෙනවා 12 අඩු තියෙනවා 15 20 අඩු ගෙනල්ලා එක අඩුවක්වත් හරියන්නේ නැහැ. කටර අඩු වෙනොත් බෑ. එහෙනම් ස්වාමීන් වහන්සේ නිවනේ නට් එක ඇලන් කීද දන්නේ නේද? ඇලන් කී එකක් හරි දාලා ඔක පටන්න පුළුවන් ද කියලා. නෑ, ඉන්ද්‍රිය සාපේක්ෂිත නෑ. මොකද්ද සරල ඉන්ද්‍රිය සාපේක්ෂිත කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ ධාතුව, සංකල්ප. නිවන සංකල්පයක් වුණා නම් මෝහනය කළ වැඩේ කරන්න තිබ්බා. ඕන් දැන් මේව නැති වෙනවා, ඕන්න දැන් නැති වෙනවා, දැන් මොකවත් නැහැ දැන් කියලා ඉවරලා මොකක් හරි කරලා ඌ කරන්න තිබ්බා. මේ මනෝ ධාතුව තුලවත් මේ නිවන තිබ්බනම් එහෙනම් මෙච්චර දුක් විඳවන්න ඕනේ නැහැ. හැමගෙනාම මෝහණයෙන් නිවන් දක්වලා වැඩේ ඉවරයි. ගානක් අය කරලා නිවන් දක්වලා යවනවා. මනෝ ධාතු ඇතුළෙත් ඒක නැහැ. මනෝ ධාතුව කියලා කිව්වහම ඒක ඇතුළේ මහා අපූර්ව දේවල් නැහැ. ඉන්ද්‍රිය පහට ගෝචර වෙච්ච දේවල් එයා සංකලනය කරලා හදාගන්න නිර්මාණ දේවල් ඔහි පහළ වෙවි තියෙනවා. ඒවා විභජනය කරමින් ඉන්නවා. කවුද මේ ඔක්කොම පිළිගන්නේ? හරි, ඒව පහළ වෙනවා කියමුකෝ. විඥාණයට නොයෙකුත් නොයෙකුත් දේවල් පහළ වෙනවා. ඒක පහළ වෙන්න ඕනනේ, ඒකනේ විඥානේ ස්වභාවය. ශරීරයට නොයෙකුත් නොයෙකුත් දේවල් දැනෙන්න ඕන. රහතුන්ටත් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒක රහතුන්ටත් ඇසේ රූප ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. කනේ ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවද නැද්ද? දැනෙනවා. දිවට ආහාරයක් ගත්තාම කරවිල ගෙඩියක් හදලා දුන්නත් මේක තිත්තරහද පැණිරහද කියලා අහුවොත් රහතුන් කියයිද මේක පැණිරහයි කියලා? තිත්තරහයක මේ කරවිල මේ තිත්තයි කියලා කියනවා. මේ කොහොඹ මේ තිත්තයි කියනවා. නමුත් මොකද වෙනස? එයා හේතු වෙලා ඉන්නේ අයිතියක් නැති වාහනයකට. ඈතින් කවුරු හරි කෙනෙක් වාහනයකට හේතු වෙලා ඉන්නවා. හොඳට ඇඳ පැළඳ ගත්ත මිනිස්සෙක්. අපි සමහර වෙලාවට අපි තරුණ කාලේ කියලා කියලා තියෙනවා, එහෙම හිතලා තියෙනවා. මේ මිනිහා අර මිනිහායි වාහනේ අයිතිකාරය වෙන්නේ නැතිනේ. තව එක්කෙනෙක් කියනවා නෑනේ එයාගේ මල්ලි වෙන්නේ නැති. තව එක්කෙනෙක් කියනවා නෑ මං හිතන්නේ ඒකේ ඩ්‍රයිවර් වෙන්නේ නැති. තව එක්කෙනෙක් කියනවා නෑ එයා ඒ ගෙදර වැඩ කරන කෙනා වෙන්නේ නැති. ඔබටත් ඇත්තටම වෙලා නැද්ද එහෙම? එච්ච අවස්ථා තියෙනව නේද? නේ? ඉතින් සමහර නෝනලත් එක්ක තමයි ගෙදර සර්වන් එනවා වැඩ කරන හොඳ උස මහත බෝයිස්ලා එහෙම ඉන්න කට්ටිය ඉන්න එනවා. ඉතින් මං එකපාරට මේ මහත්ය නේද කියලා අහන්නේ. නෑ නෑ හාමුදුරනේ ගෙදර වැඩ කරන. සමහර වෙලාවට මහත්ය සර්වන් වගේ එනවා, ඩ්‍රයිවර් මහත්ය වගේ එනවා. ඉතින් ඊට පස්සේ කියනවා නෑ එයා නෙමෙයි අර සර්වන් වගේ ඉන්නේ අපේ මහත්ය. දැන් මොකද මේ අයිතිය කොහෙද තියෙන්නේ මේ වාහනේ? අයිතිය කොහෙද තියෙන්නේ? අයිතිය කවුරු හරි කෙනෙක් මේක සිතුවිල්ලෙන් අරගෙන ඉන්න ඕන. එක්කෙනෙක් අරගෙන ඉන්නවා සිතුවිල්ලෙන්. හරි, වාහනේ කාගේද? අම්මා, අපේ වාහනේ. මගේ වාහනේ. හරි, මගේ කිව්වට මහත්තයගේ නමටද තියෙන්නේ? නෑ, අපේ නෝනගේ නමට තියෙන්නේ මේක. නෝනගේ වාහනේ මහත්තයලා. නා, රයිට්. ඊට පස්සේ අහන නෝනගෙන් අහන, නෝනා ඔයාගේද මේ වාහනේ? නෑ, මේක අපේ අපච්චි අරන් දුන්නේ. අපච්චිගේ තමයි ඔක්කොම සල්ලි. ඒ නිසා මේකේ අයිති අපච්චිට. දැකනේ? දැන් එතනින් එහාට අයිතිය ගියා. ඊට පස්සේ අපච්චිගෙන් අහන, කොහෙන්ද ඔයාට මේ වාහනේ? අනේ, මට හදිසියට මේ මැණික් ගලක් හම්බුණා. ඒ මැණික් ගලෙන් තමයි මේ වාහනේට සල්ලි ගත්තේ. ඉතින් මේ මහ පොළොවෙන් හම්බෙච්ච මේ මැණික් ගල අහවල් මිනිස්සෙක ඉඩමෙන් හම්බුනේ. ඉතින් ඒ මිනිස්සෙට විහි සිද්ධ වෙන්න තමයි අපි මේ වාහනේ ගත්තේ. ඒකෝර ඒ ඉඩමට යනවා. ඒකෝර ඒ ඉඩමේ අයිතිකාරය ඕක දන්නේ නැහැ. ඊට පස්සේ මේක මහ පොළොවට ආදිවාසීන් ඕම යනවා. බෙදලා බෙදලා යනවා. ආනන්ද හැමදරගෙන් ඇහුවත් එහෙමයි. ආයුධ වාහනේ ආනන්ද හැමදර. ආනන්ද හැමදරගෙන්ද? අනේ නෑ දායකයෝ, ඔය මේ දීපු දේවල් වලින් තමයි ඒගොල්ලෝ අරන් දීප දෙය තමයි ඔය තියෙන්නේ. ඊළඟට ඒගොල්ලෝ ළඟට යනවා. ඕගොල්ලන්ට කොහෙන්ද? අපිටත් මේක මේ වැටුපෙන් ලැබිච්ච දේ, එහෙම නැත්නම් පරම්පරාවෙන් ලැබිච්ච දේෙන් තමයි හැමදරවන්ටත් දුන්නේ. අනේ එහෙම යනවා. එතකොට අපි තනිව මේවා ගණී භවනේ කර ගැනීම යෝග්‍ය නෑනේ. යෝග්‍ය නෑ. තනිව ගණී භවනේ කර ගැනීම යෝග්‍ය නෑ. ඒක අඥානකම. දැන් අපිට තාමත් හිතාගන්න බෑ අර වාහනේට හේතු වෙලා ඉන්න මේ මිනිස්සයා ඒ වාහනේ අයිතිකාරයද නැද්ද කියලා. තාම ගණන් හදා ඉන්නවා. ආන්නේ වගේ තමයි රහතන් වහන්සේ. හේතු වෙලා නම් ඉන්නවා. නමුත් අයිතියක් කියන්නේ නැහැ. අයිතියක් කියන්නේ. අයිතියක් කියන්නේ. අයිතියක් කියන්නේ. මේ ලෝකේ නම් හැදිලා තියෙන්නේ අයිතියක් නැති ලෝකේ අයිතියක් පෙන්වන්න හැදිලා තියෙන්නේ. නමුත් මේ අයිතියක් වශයෙන් දැනෙන ලෝකේ ඒ අයිතියක් නැති බව ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න එක තමයි පින්නතුනේ ධර්මය කියලා කියන්නේ. කොච්චර අයිතියක් නැති දේවල් අයිතියක් හැටියට පෙන්වනවද? මේ සමාජය තුල අයිතියක් නැති දේවල්, තමන්ට නැති දේවල් තමන්ගේ කියලා පෙන්නවද? එහෙම පෙන්වන්න හරි කැමතියි. පෙන්වන්න උත්සාහ කරනවා. ඒක තමයි මිනිස්යාත් එක්ක මිනිස්යාට තියෙන තරඟේ. ආර්ය මාර්ගයේ යන ඔබට සැබවින්ම තියෙන්නේ තව මිනිස්යෙක් එක්ක නෙමෙයි තරඟේ. ඔබට තියෙන්නේ ඔබත් සමගයි තරඟේ. ඔබට තියෙන්නේ ඔබත් සමගයි තරඟේ. කිසි කෙනෙක් එක්ක නෙමෙයි තරඟේ. බුදු කෙනෙක් තරඟ කරේ ලෝකයක් එක්ක නෙමෙයි අර බෝමැඩ මුල තමන් එක්ක. රහතුන් තරඟ කළේ ලෝකයක් එක්ක නෙමෙයි, ලෝකෙත් එක්ක තරඟ කළා වැඩක් නැහැ කියලා. ලෝකයාය මාව දිනලා කියලා හිතුවත් මට වැඩක් නැහැ, පරාජය කියලා මට හිතුවත් වැඩක් නැහැ. ලෝකයේ අයගේ ජයග්‍රහණේ පරාජයේ මට වැඩක් නැහැ. ලෝකයේ තුල මට රජ වෙන්න ඕනේ නැහැ. මට මම තුල රජ වෙන්න ඕනේ. යමෙක් තමා තුල තමා රජ වුණා නම් බුදු කෙනෙකුත් ඒක කියනවා. මමත් ඔබට කියනවා. ඔබ තුල ඔබ රජ වුණා නම් මේ රටේ රජ වුණාට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ ඔබ මහා අපා දුක් විඳින්නේ. ඔබ මහා මානසික පීඩා ආතති ලබන්නේ නෑ අවමෙන් ලැබුණොත්. සසර දුගතියෙන් තොරව සහනයට පත් වෙලා ඉන්නව. නමුත් ඕව රජවරුන්ට නෑ. 20 අවුරුද්දක් රජකම් කළොත් 20,000ක් අවුරුද්දු නිරේ පැහැිනවා. ඇයි? රජකම ඇතුලේ කොච්චර පව්කන්දනේ. රජවරු කියන්න ඕනනේ ඕඩර් එකක් දෙන්න ඕනේ, අරව නැති කරන්න, මෙයාව නැති කරන්න, මේගොල්ලෝ නැති කරන්න, ඒ විලුංගස් තියන්න නේද, ඒ කාලේ උල තියන්න. ඒ ඔක්කොටම දුන්නාම එනිසා තමා දිනූ කෙනා රට දිනූ කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙනම් තමන් අවබෝධයෙන් පෝෂණය වෙනවා කියලා කියන්නේ මේ රටේ අගමැතිට ජනාධිපතිට වඩා සුදුස්සෙක් වෙනවායි කියන එක. මං හිතන්නේ ඒ උනාට ඒ ගෞරවය හම්බ වෙනවා කියලා. ඒ අවබෝධය දේශනා කරන අයට මොකද එච්චර ඒක තේරෙන්නේ නැහැ නේ. සම්මතයෙන් හැමදේම බලන්නේ. මේ ප්‍රතිසතය බල හැදිලා තියෙන්නේ එහෙමයි. සම්මතයෙන් තමයි බලන්නේ. මමත් දන්නවා ඒක. ලෝකෙ හැටි බුදුරජාණන් වහන්සේට වුණත් ඒ දේ ලෝකෙට දී ගන්න හැකියාව තිබුණේ ඉපමණකින් හරි. කුමක් නිසාද? සම්මතය නිසා. නැත්තම් ඒක බොහොම ඉක්මනට කරන අර ජීසස්ට කරපු වැඩි, ඒක බොහොම ඉක්මනට කරන බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන් ඩිංගක් කරගන්න එක අමාරු වුණා. ඒ හේතුව රජවරු ෆුල් ගාඩ් එක දුන්නා. කිසිම රජ කෙනෙක් හිතවත් නැති ප්‍රදේශයක නෙමෙයි හිටියේ. ඔක්කොම මහා අධිරාජ්‍යයේ පාලක අධිරාජ්‍යවරුන්ගේ රාජ්‍ය ප්‍රදේශවල හිටියේ. කෝසල ජනපදයට ගියන්නේ ඒ පළාතට ගියා. කොසල් මහරජා හිටියා. බිම්බිසාර රජතුමා ළඟට ගියාම බිම්බිසාර මහරජා හිටියා. සුද්ධෝදන මහරජතුමාගේ කියන නම කියපු ගමන් ඕනම කෙනෙක් තැති අරගෙන ඒ මහා සූර්ය වංශයේ මහා අධිරාජ්‍යයාගේ පුත්‍රයා කිව්වහම හෙල්ලුම් කනවා. අර ළඟම ඉන්න මස්සිනා පොඩි පොඩි අංචි දැම්මට අනිත් වැඩි වැඩි ආවේ නෑ. දේවදත්ත අනිත් කෙනෙකුට එහෙම හැප්පෙන්නවත් කියලා හිතෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් බල සම්පන්නයි. එතකොට ඒ සම්මුතිය පදනම් වෙලා ඒ හඬ පිළිගත්තෙත් ඒකයි. ඒ හඬට ඇහුම්කන් දෙන්න ලෑස්ති වුණෙත් ඒකයි. එහෙම නැත්තම් ඇහුම්කන් දෙන්නෙත් නැහැ. හරි අමාරුවක් තියෙන ඉතින් මේ බුදුවරුන්ට ආර්ය ශ්‍රාවකයන් අනිත් ඒවුන් නිවන් දක්වන්න. නෑ අපිට කිසිම දෙයක් එහෙම එකක් නැහැ. නමුත් අපි මේකේ අගය කියනවා, වැදගත්කම කියනවා, ශ්‍රේෂ්ඨත්වය කියනවා. නමුත් පිළිගන්න කෙනාට පිළිගැනීමේ අයිතියක්, ප්‍රතික්ෂේප කරන කෙනාට ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් අනේ තියෙනවා. දවසක් මිනිස්සෙකුට නිවන ගැන මම බොහොම වරුණා කර 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 නිවන් දකින්නම කියලා කිව්වනකොට ඒ මිනිස්සෙ මගෙන් අහනවා, "හාමුදුරුවනේ මම අපායට යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කියන්නේ?" ඉතින් මං කොහේන ගිහිලා බලලා ඉන්න කියලා. දැන් තේරුණානේ තර්කයේ බිඳින්නම බැරි වුණොත් ඒ මිනිස්සෙ අවසානට දෙන තර්කය මොකද්ද? "මං අපාය යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කියන්නේ?" ඇත්තටම උත්තර නැහනේ නේද? මම පරාදයි. මම පලයන් අපාය. අපිට කියන්න බෑ. ඒක තමයි ස්වභාවය. දැන් ඔය හිරේ ඉන්න මිනිස්සුන්ගෙන් ගියා මං අහන ප්‍රශ්නයක්. ඔබ ජීවිතේ විහිළුවට හරි කියලා තියනවා නේද? එල්ලුංගස් හතක ගියත් මං ඕක කරනවා, එල්ලුංගස් ගියත් මං ඕක කරනවා කියලා කියලා තියනවද නැද්ද කියලා අහනවා. ඒ මිනිස්සු කියනවා එහෙම කියලා තියෙනවලු.
අහලා නැද්ද සමහරලාට සමාජයේ සමහර මිනිස්සු කියන මං ඕක එල්ලුම් ගස් ගියත් කරනවා කියලා. බලනකොට ඒක ඒ මිනිස්සු කියලා. එතකොට ඒක කිව්වා ඒක විශ්වයට එකතු වුණා. දැන් කොහෙද ඉන්නේ කිව්වහම දැන් එල්ලුම් ගහට නියම වෙලා ඉන්නේ හාමුදුරනේ. එල්ලන්න කිව්වොත් එල්ලනවා. දැන් එල්ලුම් ගහට නියම වෙලා ඉන්නේ මිනිස්සු. අපිට හිතෙලා නැහැනේ අපි කියලා තියනවාද? ඇත්ත කියලා තියනවාද එහෙම? කියලා දෙනවා නම් බලාගෙන. සමහර වෙලාවට කට වැරදිලා කියවෙන වෙන්නත් ඇති. වහාම කායන වාචා චිත්තේන කියලා සමාව ඉල්ලලා ආයිනම් මං කියන්නේ නැහැ කියලා කට හදා ගන්න වෙයි. සමහර අය තරහ ගියාම කියලා තියනවා නයි පොළඟෙක් වෙලා හරි ඇවිල්ලා කනෝ පලි ගන්නවා කියලා ඔය ඈත ගම්මානවල බහිනව මට ඇහිලා තියෙනවා. මං ඔබව නයික් වෙලා හරි ඇවිල්ලා කනවා කියලා ඉතින් නයික්ම වෙනවා. අපායන් හතක ගියත් මං ඕකට ඉන්න තියන්නේ නැහැ කියන වගේ මිනිස්සු වචන කියලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට ඒ වගේම අපායන් වල යන සිද්ධ වෙනවා. පෙරේතකම කියන එක ඉහිවහ ගියාට පස්සේ දහමක් ධර්මයක් නැතුව චාරයක් ධර්මයක් නැතුව මේ මිනිස්සු සොරකම වංචාව බොරුව අවැඩ සිද්ධ කළා. මේ මිනිස්සු මේ පෙරේත හිතම හිතේ තියාගෙන ගිහිල්ලා ඒ පෙරේත කමින් මේ දේවල් වලට පෙරේත ආත්ම ලබලා පෙරේතයෝ හැටියටම ජීවත් වෙනවා. ඇයි මේ සිතට රැවටීම සිත මම මගේ ආත්මය කියලා මුලා වීමම නොවේද මෙය හේතුව? සිතේ මුලාව ඔබව පරාද කරන්න පුළුවන්ද කාට හරි? දැන් මේ හරි දිගැස්මත් තියෙන එක ප්‍රබල හෘද ස්පන්දනයක් තමයි මේ මාව කවුරු හරි පරාද කරයි කියලා. එහෙම හෘද ස්පන්දනයක් ඔබට තියෙනවද? ගෙදරත් ලොකු යුද්ධයක් යන්නෙත් එහෙමයි. මහත්තයා බයෙන් ඉන්න නෝන මාව පරාද කරයි කියලා, නෝන බයෙන් ඉන්න මහත්තයා මාව පරාද කරයි කියලා, නැත්තම් දෙන්න එකතු වෙලා බයෙන් ඉන්න වටේ ඉන්න අය අපිව පරාද කරයි කියලා. සමහරලාට අනිත් අයත් මේගොල්ලන්ට බයේ පරාද වෙයි කියලා හිතනවා. එතකොට ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ තව කෙනෙකුට පරාද වෙයි කියන බයක් තියෙන. මොකද ඒ? ඒකට තමයි මා කියලා කියන්නේ. මම මේ දේශනා කළාට මීට වඩා ඉහළ දෙයක් කර කියයි මේක ඇවිල්ල මේ කවුරු හරි කෙනෙක් මොකක් හරි එකක් කියලා මේක මේ දේශනය මේ ක්‍රියාව බිඳලා දායි කවදාවත් හිතෙන්නේ නැහැ. ඇයි හේතුව? මේක බිඳින්න දෙයක් නැහැනේ. බිඳින්න දෙයක් නැහැ මේකට. අපි මෝහනේ කිව්වත් කමක් නැහැ, ඊට වඩා ලොකු හෙනයක් කිව්වත් අපිට කමක් නැහැ. තේරෙනවද? මේ දත බඩ විකාගෙන බොහොම අමාරුවෙන් මේ මහා ප්‍රාතිහාරයක් මේක කියලා බොහොම හරි අවබෝධ කරවන්න බලනවා. මේ රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටුපත්තු කරන්න හදනවා අනිත් කට්ටිය. මේ අමාරුවෙන් කියන්නේ මේක. මේ ලේසි කතාවක් නෙමෙයි. එහෙව් එකට මේ ඩිංගක් වෙලා හිටියහම මොකක් හරි පදයක් හදනවා. ඈ එක්ක විකෘති කරනවා කියලා හදනවා, නැත්තම් මෝහනය කරනවා කියලා කියනවා. මොකක් හරි නිග්‍රහයක් ගේනවා. මේ හරි අමාරුවෙන් කරන්නේ, මේ ජොලියට කරන වැඩක් නෙමෙයි මේක. මේ සීට් එක දෙන්නම් කවුරු හරි ඇවිල්ලා කියන්න මේ උදාහර වචන ටික මේ විදියට. එහෙම කියන්න බෑ. මේක හරියට සිහිය පිහිටවන්න ඕන, හරියට ප්‍රඥාව අවදි කරන්න ඕන, හරියට ධර්මයේ
ධර්මාසනාරූඪෝ සිටින්න ඕන. ඒක අර පුජ්‍යලත්වයෙන් සිදු නොවන නිසා ඒකේ විහිසකාරීත්වය අඩුයි. නමුත් මේක දැනුමට අරගෙන නම් කාටවත් කියන්න බෑ. එහෙම එක රජ කෙනෙකුට ඌමනාවක් ඇති වුණා. ඒ තමයි දුටුගැමුණු රජුරවන්ට. දුටුගැමුණු රජුර හිටුවා ওই වැඩේ මටත් කරන්න පුළුවන් කියලා බණ කියන එක. දුන්න මහරජ කියන්නේ කියලා. මහරජට දාඩිය වැක්කරෙන්න පටන් ගත්තලු. ස්වාමීනි මේක මහා ප්‍රාතිහාරයක්. මේ මට ඔය රාජසභාවේ කතා කරලාට ධර්මාසනේ මට කැළපෙන්නේ නැහැ, යෝග්‍ය නැහැ, මට ඒ දේ කරන්න බෑ. ඒ නිසා නානා ප්‍රකාර මේ උපායන් යොදනවා මේක තේරුම් කරලා දෙන්න. ඒ තේරුම් කරලා දෙන්න මොනකක් හරි උත්සාහයක් කරන්නේ. ඒක විවිධ භාවනාත්මක ක්‍රම, උපදේශනාත්මක ක්‍රම, විග්‍රහයන්, විදර්ශනාවන් ලබා දෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපත්තිද, එහෙමත් නැත්නම් තාමත් මගේ ප්‍රතිපත්තිද? මගේ ප්‍රතිපත්තිවල කියන තැන ඉස්සර හිටියා. ඒ හිටපු කෙනාගේ ප්‍රතිපත්තියේ දැම්මොත් ආනන්ද හාමුදුරු හරි දුර්වල කෙනෙක්, අමු ගොඩේක්. තේරෙනවද? මගේ ප්‍රතිපත්තිවල දැම්මොත් අමු ගොඩේක්, මහ කැලෑ මිනිස්සේ. නමුත් මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිවල දැම්මාම ආය ලෝකේ ඊට වඩා කෙනෙක් නැති තරම්. ලෝකේ කිසි කෙනෙකුට නොදෙවෙනි. ඒ වගේම තමයි ඔබේ ප්‍රතිපත්ති වලට ඔබ ගියොත් ඔබ හරි පටු මනුස්සයෙක්. එක වාහනයක් හිමි, පර්චස් 15ක් 20ක් හිමි, කාමර 5-6කට හිමි, බැංකුවේ මෙච්චර මුදලකට හිමි, මහා පොඩි මිනිස්සේ. එහෙම නේද? ඔබේ පෝසත්කම වත්කම කොච්චරද? සයන්හත බැංකුවේ මෙච්චරයි, ඉඩමේ වටිනාකම මෙච්චරයි, වාහනේ වටිනාකම මෙච්චරයි, ටෝටල් එක මිලියන කීයද? මිලියන 100ක් වෙන්න පුළුවන්, 200ක් වෙන්න පුළුවන් නේද? දැන් ට්‍රිලියනයක් වගේ තියෙන්නත් පුළුවන් නේ, තියෙනවද දන්නේ නැහැ. කොහොම හරි වෙන්නේ මේ වගේ හටු වෙනවා. දැන් එක මිනිස්සේ දවසක් කියන අනේ සායනංශ, මේ අර යන වාහනේ විතර මේ දීපලක් අපේ මුළු සනුහරේම සල්ලි ටික එකතු කළත් අපිට නැහැ කිව්වා. ඉඩකඩම් ටික වික්කත්, ගෙවල් දොරවල් ටික වික්කත් අර යන වාහනේ, අර ඇබිතුමා යන වාහනේ තරම් මුදලක් නැහැ කිව්වා. එලා සහස්‍රිය බණාකාර්තිය බණක් නැහැ නේද ඉංග්‍රීසියෙන්? හොයාගන්න. එයා කියනවා මගේ ටෝටල් එක අපේ මුළු ෆැමිලිය කියම එකතු කරත් නැහැ කියනවා. ඒ වගේ හැම කෙනාම හරි සරල පටු තැනක ඉන්නේ. එයාට ඉතින් පොඩ්ඩක් වැඩියෙන් තියනවා. එහෙම තමයි. මම නොවන්න. ඉතින් මම කියන කෙනාට හැමදාම සීමා සහිතයි. මා කියන කෙනා හැමදාම සීමා සහිතයි, පටුයි, ලඝුයි. පටුයි ලඝුයි. මේ මම කියන කෙනාගෙන් තොරව අවදියක් සිද්ධ වෙනකොට පින්නුතුනේ මහා විශ්වීය අයිතිවාසිකමක් ඇතුව නැගිටින්න යා. ඒකයි මමත්වයේ දුරු කරපු අය නිකන් මමත්වයේ තියෙන අයට වඩා නිකන් මේ අමුතු ස්වරූපයක් නිකන් ලොකු ලොකු ස්වරූපයක් පේන්නේ. ඒකයි
ලොකුවට ඉන්නෙත් ඒකයි. ඈ ඒකට හේතුව අර මහා විශ්වීය අයිතිවාසිකමක් එක්ක යනකිටින්. ඒ කියන්නේ එයා පටු නෑ මම මේ මෙතෙන් මේ කොටස මට අයිති මේ කොටස මට අයිති නෑ කියලා බෙදන්නේ නෑ. දැන් ඔබ බෙදෙනවද නැද්ද? මේ ඉඩම මගේ, මේ ඉඩම මගේ නෙමෙයි. ඒක හරි වැඩක් නේ. අපි අර පිරිවෙනේ පොඩි කාලේ ට්‍රිප් එකක් ගියා. ට්‍රිප් එකක් යනකොට තමන්ගේ දායකයෝ, දාන දායකයෝ ඉන්න සීමාවෙදී බොහොම හිමින් සංසුන්ව වාහනයට වෙලා මෙහෙම ගියා. ගිහිල්ලා තමන්ගේ දායකයෝ නොවන ප්‍රදේශයට ගියපු ගමන්ම දැන් අපේ පැත්තේ දායකයෝ නෙමෙයි මෙහෙ ඉන්නේ කියලා අප්පුඩි ගහලා සින්දු කියන්න පටන් ගත්තා. මං කල්පනා කරා මාර වැඩක් නෙවෙයි. ඒ දැන් අපේ දායකයෝ නෙමෙයි මේ පළාතේ ඉන්නේ ඕන එකක්. මං අප්පුඩි ගහන්න නැතුව ඉන්නකොට එයි ගහනවා අප්පුඩි කියලා මටත් ගැස්සේව. මාත් ඉතින් එකක් ගහගා පිරිවෙන් ට්‍රිප් එක ගියා. එතකොට මං කල්පනා කළා මේ මිනිස්සුන්ගේ ජීවිතනේ දෙන්නේ ඉතාම භයානක දැනක මේ වගේ තැන්වල වැඩිපුර වාසය කරන්න හොඳ නෑ කියලා. පිරිහෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් පිරිවෙන කියන්නේ පිරිහෙන තැන නම් ඒ වගේ තැනක් නම් ගන්න අමාරුයි. තව කියන්නත් ඉතින් දේවල් තියෙනවා. බෝතල් දෙකකුත් දාගෙන ගියා ඒගොල්ලෝ. බෝතලුත් ගැව්වා. අහනවා. යුනිවර්සිටි එකත් ඔහොම තමයි. මේ මොකන්ද? මගේ මගේ නෙමෙයි. මම මෙහෙ ඉන්නව සිල්වත්ව මෙතනින් එහාට ගියාම සිල්වත් නැහැ. මෙහෙ ඉන්න හොඳට එතනින් එහාට ගියාම හොඳ නැහැ. මේ රට මගේ, එහා රට මගේ නෙමෙයි. මේ ලෝකේ මිනිස්සුන්ගේ තියෙන පටු චින්තනය. මේ ආගම මගේ, මේ ආගම මගේ නෙමෙයි. මේ මගේ පවුල, අර ඉන්නේ මගේ පවුල නෙමෙයි. මේ ඔක්කොම මිනිස්සු, මේ ඔක්කොම අම්මලා තාත්තලා, මේ ඔක්කොම සහෝදර සහෝදරියෝ, මේ ඔක්කොම අපි එකම ස්වභාවයක්, එකම ධර්මතාවයක්. දැන් මම දෘෂ්ටිත් එක්ක දේශනා කරනකොට වැරදි ක්‍රියාව හරි ප්‍රකාශය හරි දේශනා කරාට මම මානවයත් එක්ක තරහ නෑ. දැන් මුස්ලිම් මානවකයත් එක්ක, කතෝලික මානවයත් එක්ක, හින්දු මානවයත් එක්ක, මිනිස්සුයත් එක්ක තරහ නෑ. නමුත් අපිට මේ සංවාද කරලා තේරුම් ගන්න උවමනා කාරණයක් තියෙනවා. දැන් මෙතන ඉන්න කිසිම මානවයෙක් එක්ක තරහ නැහැ. දැන් මේ වෙනස් කරන්න හදන්නේ මොකද්ද? දෘෂ්ටි, සංකල්ප. ඒක හරියට බැලුවොතනේ හරි පරිස්සමෙන් හරි පොඩි බබාලන්ට බෙහෙත් විදිනවට වඩා පරිස්සමට පොඩි බබාලට බෙහෙත් දෙනවා දැකලා තියෙනවද ડોක්ටර්? ස්පිරිතාලයට ගියාම නම් පැත්තකට ඇදලා අරන් විදලා දහලා යවනවා. නමුත් ප්‍රයිවට් ගියාම එහෙම නෙමෙයි. බෝනික්කෝ පෙන්නලා, ඤුරුඤුරු ගාලා, බෙල් එකක් ගහලා, එහෙම කළා බබාව රවට්ටලා එකක් විදිනවා. ස්පිරිතාලවලත් එහෙම තමයි. මෙතන ડોක්ටර්ස් රතින නැයි දුවාලේ දෙහෙත් දාන්න ගියා වුණත් වෙනස නැහැ. ඒක දකින්න අපි ප්‍රයිවට් ගියාම බොහොම හිමින් ඒක බොහොම රිදෙන්නේ නැතුව කපලා බොහොම සුද්ධ කරලා දානවා. ස්පිරිතාලට ගියා ඇදලා ගත්තා, දැම්ම කැපුවා, විශ්කාල දැම්ම, ඊළඟ එක්කෙනා එන්නේ ලාස්ට්‍රේක් ගෑවුවා. ඒකේ කාර්ය බහුලත්වයේ වැඩි. ඒ කාලය තුල සියල්ලට සර්විස් එක දෙන්න ඕන. දරා ගන්න බැරි ප්‍රමාණයේ ලෙඩු ප්‍රමාණයක් ඉන්නවා. සාධාරණයි. අර ප්‍රයිවට් වෛද්‍යවරයා අර බ්‍රාහ්මයා රවට්ටලා බෙහෙත් දෙනවා වගේ තමයි මේක කියලා දෙන්නේ. ඇයි මේක මේ මට්ටමින් හරි අහන එක ලොකු දෙයක්. මොකද මේක අහන්න මිනිස්සු නැ මේ මේක අහන්න සුදුසු අය නෙමෙයි මේ අස්සවන්නේ කෙනල්ලා. මේක අහන්න සුදුසු නැති අය මේ ගෙවල් වල මේ කාල බීල ටෙලිනාට්‍යයක් බලාගෙන ඉන්න ඕන එකේ සයිස් එකේ අය. මේගොල්ලෝ මේ මහා දාර්ශනිකයෝද, ඉසිවරුද? නෑ, මේක මහා ඉසිවරුන්ට තියෙන දාර්ශනිකයන්ට තියෙන පදනමක්. මේ නිර්වාණගාමී පදනම මේ නිවනට සුදුසු නැති කට්ටියක් ගෙනල්ලා ඔලිම්පික් දුවන්න මේ දාන්න හදනවා වගේ. ඒ කියන්නේ කවදාවත් මේ පාරවත් දුවල පුරුදු නැති කට්ටියක් ගෙනල්ලා ඔලිම්පික් යවන්න පුරුදු කරනවා වගේ වැඩක් මේ. ඉතින් ඒ නිසා මේ මේ දවස් දෙකෙන් තුනෙන් අවබෝධ වුණ නැහැ කියලා නැහෙන් අඩන්න එපා. තේරුණා නේද? එහෙනම් කලබල වෙන්න එපා. හැබැයි උත්සාහය අතහරින්න එපා. මේ දවස් දෙකකින් තුනෙන් අවබෝධ වෙච්ච නැති ගමන් මේ නායින් අඩරු මට මොකද අවබෝධේ නැති කියලා අනන්න එපා. උත්සාහය අදාරින්න එපා. ඕගොල්ලෝ මේ මේ නිර්වාණ ධර්මයේ වැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් අවබෝධ කරගන්න උප්පත්ති සුදුසු නෙමේ. නමුත් ඒ සුදුසුකම් වලට හිමින් සැරේ හැඩගස්සනවා. ඈ අර පුංචි බබා රවට්ටනවා වගේ ඈ. දැන් බලන්න මේ පැත්තෙන් මේ කැලෑවක් දාලා ඔය කම්මැලි වෙලාවට ඕක දිහා බලන් ඉන්න පුළුවන් බණ අමතක කරලා හරි ඈ ඒක දිහාත් බලාගෙන ඉන්න පොඩි විවේකයක් තියෙනවා. මේ මැස්සෙක් මදුරුවෙක් වහන්න තියෙන විදිහට ඔය AC ටිකක් දාලා ෆෑන් දාලා ඉතින් මන්නන් නෙමෙයි ඕ දැන් මේ අපේ චන්දන දිසේර මැදතුමා ඔය හරි ගස්සල දීලා තියෙන්නේ ශාමලි දිසේර මැදිනිය. ඉතින් ඇත්තන්ට කිව්වත් නොකිව්වත් ඔයගොල්ලෝ පින් දීලා යන්න. මොකද හේතුව නිදුක් නිරෝගී වෙන්න තව තවත් අවබෝධය තියෙනවා හේතුමන්ලට. දැන් මේ දවස්වල පැමිණෙන්නේ නැති වුණත් ඒ අවබෝධය තවත් දියුණු කරගන්නට වාසනාව ලැබෙන්නේ කියලා. ඒ වගේම අනිකුත් සියලු දායකත්වයන් පසුබිම් වෙලා. ඒකෝ මේ සියල්ලම ලබා දීලා තමයි මේක බොහොම හිමින් ඔබට තේරුම් ගන්නට දීර්ඝ කාලෙම මේ සලස්සන්නේ. හැබැයි අර ඒ කාලේ මහා පාරමී බල පුරාගෙන ආපු හිතන්න එපා අර දාරු චීවර වගේ උපතිස්ස කෝලිත වගේ මේ පද හතර කියනකොට නිවන් දකින්න ඕනේ කියලා හිතන්න එපා. මේ තැන් තැන් වල මොට්ට වෙච්ච ඔළුවක් අරගෙන තමයි මේ ඉන්නේ. ඉතින් කම්මලට කාලයක් දාලා ඉතින් කියනවා මේ වෙලාව වෙන මේක එක සැරයකින් තල්ලා මේක දෙන්න බෑ මේක නම් සුමානයක්වත් ඇදාරින්න වෙනවා කියලා. එහෙම මනසවල් තියෙන්නේ. එහෙම එහෙම ඔලු ටිකක් තියෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ 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 ධර්මයට ඍජු කළාද? අපි යම් ආකාරයකට මේ ධර්ම මාර්ගයේ පින්නතුනේ අපි අවුරුදු 12න් පටන් ගත්තේ පොඩි කාලේ ධම්මපදේ කටපාඩම් දෙන්න. අපි අවුරුදු 12න් පටන් අරගෙන අවුරුදු 15 16 වගේ වෙනකොට දාර්ශනික පැත්තේ පොත්පත්වල ආත්මික ගුරුවරු සාගන සාගන ගිහිල්ලා අනේක අනේක විද භාවනාවන් වල යෙදිලා ජීවිතයත් මරණයත් දෙකම එකයි ධර්මයේ නැත්තම් කියලා ධර්මයේ තුල අප්‍රමාදීව අත් නොහරින ආරද්ධ වීරියකින් යුක්තව කටයුතු කරලා පිනට හම්බ වෙච්ච දහම. යහවල් වෙලාවේ හම්බ වුණා, හවල් දවසේ හම්බ වෙනවයි කියලා එහෙම බලාපොරොත්තු වෙන්නේ හිටියේ නෑ. මට අද හම්බ වේද නැද්ද කියලා මම දන්නේ නෑ. මම උත්සාහ කරනවා. ඔබේ හදවතින් මහන්න. හැබැයිම ඔබට නිවන ලැබෙනවා නම් දැන් කොළඹ නගරයේ කො තියෙන අර තට්ටු 35ක්ද 37ක්ද උස ගොඩ නැගිල්ලක් තියෙනවා. ගොඩ නැගිල්ලේ උඩට ගිහිල්ලා පල්ලෙහාට පණින්න පුළුවන්ද? ගිහිල්ලා තියෙනවද ගොඩ නැගිල්ල උඩට? ගිහිල්ලා නැතුව ඇදෙන්නේ ලෝකාන්තේ ගිහිල්ලා තියෙනවා. ලෝකාන්තේ ගිහින්ද ලෝකාන්තේ පල්ලෙහාට පයින්න පුළුවන්ද? අවංක වහන්න නිකන් බොරු කියන්නේ නැතුව හිතේ හිතේ හිත ඇත්තටම එතෙන් සූදානන්ද බලන් ධර්මයේ ලැබෙනවා නะ. ତොට කෙනෙක් අහන්න පුළුවන් එහෙම පණින්නම ඕනද නිවන් දකින්න? එකෙන් අදහස් කරන්නේ මෙච්චරයි. මාරයා ගොඩාක් තුරුම්බු තියාගෙන ඉන්නවා අපිව රවට්ටන්න. ලස්සන දේවල් දීලා රවට්ටන්න බලනවා. ලස්සන දේවල් දීලා රවට්ටන්න බැහැයි කියලා එයාට තේරෙනකොට එයා කටුක දුක් දෙනවා. එයා කටුක දුක්වලටත් රැවටෙන්නේ නැති වෙනකොට එයාට මරණය පෙන්වනවා. තේරෙනානේ? දේශපාලන ශාස්ත්‍රයේත් එහෙමයි. ඉස්සෙල්ලා මුදල් දෙනවා. මුදල් වලට රැවටෙන්නේ නැත්නම් එයාට අනතුරු ඇඟවීම කරනවා. තර්ජන කරනවා. තර්ජන වලටත් එයාව රැවටෙන්නේ නැත්නම් කන්ට්‍රෝල් වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? මරලා දානවා. ඕකයි දේශපාලන ශාස්ත්‍රයේ තියෙන. ලෝකේ තියෙන්නේත් ඒක. මාරයත් ඕකමයි කරන්නේ. මාරයත් ලස්සනයි ප්‍රියයි මනාපයි කියන දේවල් ඉස්සෙල්ලම දීලා බලන මේ හැම කනවද කියලා. හැම කන් නැත්තම් තර්ජන දුක් පීඩා දීලා බලනවා. ඒවටත් හැවටෙන්නේ නැත්තම් මාරයා කියනවා ඔය ලෝකේ මගේ, ඔය ඉන්නේ මගේ ඉඩමේ, ඔය ඉන්නේ මගේ ගෙදර. මොකද කියන්නේ? ගෙදර දැන් කුලියට නම් ඉන්නේ. ඇත්තටම ගෙවල් අයිතිකාරය ඇවිල්ලා ඒ වගේ සද්දයක් දැම්මොත් මොකද වෙන්නේ? සමහර අය ගේ ඉන්න ඕන කමට කියයි අනේ සමා වෙලා අපිට තව අවුරුද්දක් දෙන්න. ඈ මාරයට එහෙම ඔබත් එහෙම කියනවද බලන්න? ඈ සමහර අය කියයි ඔබගේ ඔබ ගන්න මෙන්න බෑග් එක මෙන්න මං ගත්තා මෙන්න බැස්සා එඩිටර් අය දැන් අපේ ස්වාමීන් වහන්සේලා එමෙ හිටියා. අපේ කොළඹ හත විපස්සනාවේ කලින් හිටපු ස්වාමීන් වහන්සේ වැඩ ඉදිරියේ සභාපතිලා පොඩි තර්ජනයක් දාලා පොඩි හාමුදුරු කෙනෙක් එක්ක කට ගහගෙන ඒකට පොඩි හාමුදුරන්ගේ පැත්තට ලොකු හාමුදුරුවෝ ගත්තා කියලා ඔහොම හරි මේ පොඩි දේවල් වලට ප්‍රශ්න හදාගන්නේ. මේ ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න නැති වුණාම ඉතින් කනබුණ එකට හරි ප්‍රශ්නයක් හදා ගන්නවා. ඉතින් උන්වහන්සේට අයිල කිව්වා ඉන්නව නම් ඉන්න නැත්නම් යන්න කියලා. ඉතින් ඉන්නව නම් ඉන්න හැමදෙරු නැත්නම් යන්න පුළුවන් කිව්වා. සභාපතිලා ඇවිල්ලා. උන්වහන්සේ පාත්‍රයේ සිවුරයි ගත්තා එළියට බැස්සා. උන්වහන්සේලා ටිකක් එනවා යන්න මාත් එක්ක කැමති නම් කිව්වා හැමදෙරු ටිකක් අරන් ගියා. ගිහිල්ලා කවුද ගෙයක් දුන්නා කාලයක් වැඩ ඉන්න කියලා. ඒ වැඩ ඉන්න ඊට පස්සේ ලොකු ආරාමයක් හැදුවා උන්වහන්සේ තනියෙ. එතකොට ඒක සම්මුතියෙන් දැන් බලන යුද්ධ කරගත්තේ නැහැ, ප්‍රශ්න කරගත්තේ නැහැ. ඉන්නව නම් ඉන්න හැමදෙරු යනව නම් යන්නත් පුළුවන් කියලා ඒ වගේ හින්ට් එකක් කළාම, හින්ට් එකක් ගැහුවාම උන්වහන්සේ මොකද කරේ? පාත්‍රයේ සිවුරයි අරගෙන එළියට බැස්සා. තේරුණානේ? දැන් ඒකට මොන තරම් ධෛර්යයක් තියෙනවද? උන්වහන්සේලා ඒ තැන් ගොඩ නගලා, උන්වහන්සේලාට පාරම්පරික අයිති තැන්, උන්වහන්සේලාගේ තැන්. නමුත් සමිති වලින් සමාගම් වලින් ওই විදියට ඒ වගේ වචනයක් කිව්වට එහෙම සමිති සමාගම් වලට අයිති ඒවා නෙමෙයි ඒවා. නමුත් බලන්න උන්වහන්සේලාගේ අතහැරීම, උන්වහන්සේලාගේ දායකය, උන්වහන්සේලාගේ මේ කටලේ රහ වෙනකම් බණ කියලා හදාගත්තු තැන් ඒවා. එකකට නෙමෙයි කොළඹ හත විපස්සනාව සම්බෝධියේ මහා පැත්තේ තියෙන්නේ. කොහොද මම දන්න නිසා කියන්නේ. උන්වහන්සේලා ජීවමානව තාම වැඩ ඉන්නවා. මම අතන සාහන් වහන්සේලා ගොඩක් වැඩ හිටියා. මුලින්ම කෝට්ටේ දේවානන්ද හාමුදුරු වැඩ හිටියා. ගම්පහ පේමසිරි හාමුදුරු වැඩ හිටියා. ඊට පස්සේ මේ ළඟදී අපවත් වුණ හරිස්පත්තුවේ අරිහංස අලංකාර හාමුදුරු වැඩ හිටියා. උන්වහන්සේට නම් පොඩි සටනක් දීලා හිටියා එතන. නමුත් පින. නමුත් මේ අතහැරීම ආනන්ද මෛත්‍රී මහානායක හැමදුර වැඩ හිටියා කාලයක්. දැන් වෙන ස්වාමීන් වහන්සේ ළමක් වැඩ ඉන්න. අත්හැරීම. දැන් එතකොට මේ 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 අවසානේ ඇවිල්ලා මොකද කියන්නේ? මරණය. මරණය පෙන්වලා අහන්නේ. ඔයා ඔක වැඩි සෙල්ලම් දාන්න එපා. ඔක ඇතුළේ ඉඳලා ඔයගේ මගේ කියනවා එයා ඇවිල්ලා. මෙතන නෝනෑ මහත්තයා දෙන්නෙක් වගේ ඉන්නවා නම් එහෙම මහත්තයා සරණන් එහෙම ඔයාකට පියා ගන්න මං ගිහිල්ලා කතා කරලා ඔබ ෂේප් කරගන්න කියලා ෂේප්මන්ට් එකක් දාගන්නත් ඉඩ තියෙනවා. දැන් මොකද කරන්න මාරයත් එක්ක මොකද ගන්න දෙනව? හැබැයි මාරයා කොච්චර කල් දුන්නත් අයිති අපිට දෙන්නේ නෑ. හැබැයි එයාගේ තීන්දුව එයන් යම් දවසක ක්‍රියාත්මකත් කරනවා. මොකද එයා කුලියට දීලා තියෙන අයිතියත් ගන්නවා. එයා ඔහොම ඉන්නත් දීලා යම් කිසි දවසක එයා අවසාන තීන්දුව වශයෙන් ඔයා කියන ඔයා ලබන අවුරුද්ද යන්න ඕන අපිට ගේ අවශ්‍ය වෙනවා. ඔයාට අවුරුදු 10කින් යන්න ඕන. ඔයා 2100 වෙන්න කලින් යන්න ඕන. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් ඔක්කොම ඉල්ලලා තියෙන්නේ මාරයා. 2050 වෙන්න කලින් යන්න කියනවා. 30 වෙන්න කලින් සමහරයට යන්න කියලා තියෙනවා. 2080-90 වෙන්න කලින් යන්න කියලා. ඉතින් එච්චර කාලේ ඉන්නවද මන් දන්නේ නැහැ. කොහරි 2100 වෙනකන් නම් ඉන්න දෙන්නේ නැහැ යන්න කියලා තියෙන්නේ. දැන් බලන්නකෝ එවැනි ගයක් ඇතුළේ ඉඳගෙන මම හිතන දේවල් මම අල්ලගෙන ඉන්න දේවල් මම මමයි කියලා හිතාගෙන ඉන්න දේවල් අවිච්ඡා පච්චයා සංඛාරාම නොවේද? අවිච්ඡා පච්චයා සංඛාරාම නොවේද? අවිද්‍යාව අනවබෝධය නිසාම රැස් කරගත්ත දේවල් කල්පිත මනක් කල්පිත කරගත්ත දේවල් නොවේද? මේ ඇත්ත කියලා දුන්නේ නිකම් මෝහනයක් එහෙම නෙමෙයි. මට මේ ඊයේ කෙනෙක් කිව්වා ඇවිල්ලා කිව්වලු මේ මෝහනයක් කරනවා කියලා කිව්වලු. මෝහනයක් නෙමෙයි මේ මෝහනේ වෙච්ච කට්ටියට මෝහනේ මෙදෙන්න ඇත්ත කියලා දෙනවා. මේක තමයි ජීවිතේ ඇත්ත. මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍ය කියලා දෙනවා. දැන් ඕක ගැන අපි කල්පනා කරලා බැලුවාම හිතලා බැලුවාම ඒක මෝහණේ වෙන්න නෙමෙයි හේතු වෙන්නේ. මෝහණේ නිදහස් වෙන්න. ගැඹුරු විචාරශීලී බුද්ධයක් තියෙන විමර්ශන බුද්ධයක් තියෙන මිනිස්සෙක්ව ලේසියෙන් මෝහණය කරන්න බෑ. තේරෙනවද නේද? දැන් මේ මෝහනේ පිළිබඳව ඉන්න මේ මනෝ විද්‍යාඥයෙක් මං දවසක් කිව්වා ඉතින් විනෝදෙට පොඩ්ඩක් බලන්නකෝ මාව කරන්න පුළුවන්ද කියලා. ට්‍රයි කරන මාව කරන්න බෑ. ඊට පස්සේ සමහර අය කියනවා එහෙනම් අර නීතිඥවරු ලෝයර්ස්ලා ડોක්ටර්ස්ලා කොහොමද කරන්න කියලා. නෑ එහෙම මේ විභාග පාස් කරලා ડોක්ටර් වුණාට ලෝයර් වුණාට සමානස ශක්තිමත් නෑ. එහෙම දැනුව තිබුණයි කියලාම එයා ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් කියලා කියන්න බෑ. එයාගේ අර සැබෑ අවදියක් තියෙන කෙනාව එතෙන්ට ලක් කරන්න බෑ. මොකද එයාට එයා තනියෙන් චින්තන ධාරාවක් අරගෙන තියෙන්නේ. ලේසින් ආවේශ කරන්නත් බෑ. දැන් ඕන්න මෙතන ඉන්න බොහෝ දෙනෙක් බෙරයක් ගහලා ආවේශ කරන්න පුළුවන්. ඒ දේවාල වලට එහෙම ගියාම මේ හොඳට පූජවට්ටි අරන් යනවා. බෙරේ සද්ද ඇහෙනකොට ආවේශ වෙනවා. කට්ටි ඉන්නවද ආවේශ වෙන කට්ටිය? ඒ ආවේශ වෙන්නේ. ඒ සරලයි. එතකොට ලංකාව විතරද එහෙම වෙන්නේ? ඔව් ලංකාවේ නෙවෙයි අර යුරෝපේ බලන්නකො DJ කියලා. ඒ කියන්නේ තොයිලට් එක කියන්නේ DJ කියලා. DJ ගහනකොට කොහොමද ආවේශ වෙන්නේ? අර විදියටමයි අර පූජවට්ටි අතේ අරගත්තා වගේ තමයි ආයේ DJ බලන්නේ නැද්ද? ඒ ඔක්කොම මුළු රංචුවම එක සැරේට ආවේශ වෙන්නේ. ඈ කෙස්ස කඩාගෙන කරකවාගෙන හෙළුවැල්ලෙන් සමහරලාට ආවේශේ. යාර නමේ වෙනස තමයි දෙන්නේ මෙහි තොයිලේ එහි ඩීජේ කියලා කියන්නේ ඒකට කැටි කළා. ඒ ආවේශය සිද්ධ වෙන්නේ ආතුරේ අනකම්ම නටනවා නටලා බඩ ගාගෙන ධන බාගෙන බොහොම අර ගෙවල් වලට යනවා ඉතින් අවසානයේ මිනිස්සුන්ට තියෙනවා ඒ බෙර හනට ඇවිස්සෙනවා. ගහන්ට අර හන්නට ඇවිස්සෙනවා. එනිසා මේ දහම කියන එක මම පින්නතුනේ මේකේ අඩුවක් කවුරු හරි කෙනෙක් නිකාම් ඔයේ ඉභාගාති විවේචනයක් නෙමේ සාධාරණ විවේචන තියෙනවනම් මං හරි සන්තෝෂයි ඒව බාර ගන්න. එහෙමයි ඉන්නවනම් මම මේක විවේචනේ අනිවාර්යෙන් බාර දෙනවා. හැබැයි මේවා පොත්වල තියෙනවයි කියලා තර්කේ කියලා බලපෑම් වලට එහෙම නෙමේ සාධාරණ හේතුන් මත මේකේ විද්‍යාව නැහැ. මේක තුල තියෙන්නේ අවිද්‍යාවක් කියලා කාට හරි කියන්න පුළුවන් නම් මම හරි සන්තෝෂයි. එහෙම කෙනෙක් නැහැ. මොකද මම මේක ටෙස්ට් කරන්න ඒ වගේ තැන්වලට දාලා තියෙනවා. මේ රටේ ඉන්න මහා ප්‍රඥ ස්වාමින් වහන්සේලාත් එක්ක මම මේක තර්ක කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, වාද කරලා තියෙනවා. මොකද මම ඔප්පු කරගන්න එපේ මම සක්සස් කියලා. වාහනේ එළියට දාලා දුවන්න ඕන. වාහනේ හොඳද බලන්න. ඉතින් අපේ එක හාමුදුරු කෙනෙක් හිටියා මහා වෘතධාරී ස්වාමින් වහන්සේ කෙනේ කාර්ය ආරණ්‍ය වාසී වැඩ හිටපු විහාරස්ථාන 14ක් ඉදි කළා තියෙන ජීවිත කාලය තුළ උන්වහන්සේ ත්‍රිපිටකයේ කටපාඩමින් හොඳට මතකයි. ඕන තැනක් ඕන සූත්‍රයක් ඕන ගාථාවක් මුල් පදයක් කිව්වොත් අහවල් දේ අහවල් විනය අහවල් සූත්‍රය අහවල් තැන තියෙනවා කියලා මතක ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේත් එක්ක මේක කතා කර කරගෙන ඉන්නකොට උන්වහන්සේ මට දවසක් නිකන් මුලින්ම හින්ට් එකටත් එක කිව්වා ඔය උන්නාසේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ කියලා මට කිව්වා. කිව්වාම හා ස්වාමීන් වහන්සේ හරි ශෝක්නේ හරි දැන් ස්වාමීන් වහන්සේට ලැබෙන අභියෝගය මොකද්ද? මගේ දෘෂ්ටිය මොකද්ද කියලා කියන්න ඕන කියලා. නිකම්ම දෘෂ්ටිය කිව්වට මදි දෘෂ්ටිය මොකක්ද කියලා කියන්න ඕන. මොකද මට ඒක දැනගන්න ඕනනේ. තාම නම් අහුන්නේ මං හොයලා බලලා කියන්නම් කිව්වා. මං කිව්වා කොච්චර වෙලා ඕනද දැන් මං කතා කරන්නම් ස්වාමීන් වහන්සේත් එක්ක එළි වෙනකම්. මේ එළි වෙනකම්ම කතා කරලා ඔබ වහන්සේ දෘෂ්ටිය හොයලා කියන්න ඕන. හා කිව්වා. මං කිව්වා හරි. දැන් ඉතින් අපි එක ගල් කුටි වැඩ හිටියේ. ඉතින් උන්වහන්සේ පැත්තකින් වැඩ හිටිය වයසක අතුරු මාත් එහා කෙළවරේ ඇඳක් තිබුණා. ඒක ගල් සිමෙන්ති ඇඳක් ඒක වැඩ හිටිය. ඉතින් රෑ 12 වෙනකම් සාකච්ඡාව ගියා. හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ සැතපුණා. සැතපෙලා ඉරලා ආයි දෙකට විතර නැගිටලා තේ ටිකක් එහෙම බීලා නිදිමත නැත්තම් ආයි කතා කරමු කිව්වා. ආයි දෙකට විතර පටන් ගත්තා. හතර පහ විතර වෙනකම්ම කතා කරා. ආයි පොඩ්ඩක් සැතපෙලා ඉඳලා ආයි ටිකක් ඊට පස්සේ දානෙත් වළඳලා ආවේ දියලා ආයි සාකච්ඡාව ගියා. ගිහිල්ලා මං ඉතින් අවසානයේ ඇහුවා ස්වාමීන් වහන්සේ මගේ දෘෂ්ටිය මොකක් වස් 65ක් වෙනවා. මම මේ රටේ ඉන්න ජනප්‍රිය නාරද ස්වාමීන් වහන්සේත් එක්ක පවා කරපු ඒ දේශනාවල් පවා එක්ක කරපු දේශනාවල් තියෙනවා. උන්වහන්සේ කරපු මහා විශාරද ස්වාමීන් වහන්සේ නම. ඉතින් මේ මට මේ තාපසහාමුදුරුවරුත් හම් වෙලා තියෙනවා. මේ රටේ මහා පණ්ඩිතයෝ අගමහා පණ්ඩිතලත් හම් වෙලා තියෙනවා. ඒ වුණාට මට ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බ වෙලා නැහැ. මේ රටේ ඉන්න තාපසයෝ ආරණ්‍ය හාමුදුරුවරු ත්‍රිපිටක ධාරී මහා ධර්ම කතිකයෝ මහා අග මහා පණ්ඩිතර හම්බ වෙලා තිනවා. කවුද මේ හම්බ වෙලා නැහැ කියන්නේ? ඔබ වහන්සේ වගේ කෙනෙක් මට හම්බුනේ නැහැ කිව්වා. ඉතින් මට ඒ ආඩම්බරේ ඒ සම්මානේ හොඳටම ඇති. මට ඔබ වහන්සේ මීට කලින් හම්බ වුණා නම් මටත් මොනවා හරි දෙයක් කරගන්න තිබ්බා, අවබෝධ කරගන්න තිබ්බා. දැන් මං වයසට වැඩි. දැන් ඉතින් ඔය මේ අවුරුද්දේ මේ මාස ගානේ මැරෙයිද නැද්ද දන්නේ නැහැ. අද මැරෙනවා නම් අදත් කැමතියි කීකේ හිටපු හාමුදුරුවෝ. ඉතින් මේ උන්වහන්සේ කියපු වචනේ තමයි මොකද්ද? මට හම්බුන්නේ ඔබ වහන්සේ වගේ කෙනෙක්. මහ පුදුමයි. එහෙනම් හරි සන්තෝෂයිනේ. හාමුදුරුවන් වහන්සේ පුංචි ගමට පුංචි කාලෙදී ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනකින් ඒ වගේ අවංක වචනයක් අහන්න. ඒ කියන්නේ මුළු 35ක් සාකච්ඡා කළා, තර්ක කළා, වාද කළා. හිතනවද මේ නිකම්ම මේ සොඳුරු සාකච්ඡාවක් වුණා කියලා? නෑ, ඒක මම කාලකෝටියක් වගේ සාකච්ඡා. හාමුදුරුවෝ හරි හඬෙනුත් කියන බලනු මාව යටපත් කරන්න පුළුවන්ද කියලා සද්දෙන්වත්. එතකොට උන්වහන්සේ කියන තැනින් කාරණේ මතු කරලා දෙනවා. එක්ක උන්වහන්සේ දේශනා කරන තැන අඩුව පෙන්නවා. ඉතින් උන්වහන්සේ ওই විදියට ටිකක් ශ්‍රවණය කර කර හිටියේ. උන්වහන්සේ හරි ආසයි මේක අහන්න. ඉතින් උන්වහන්සේ ළඟ තිබුණු එක දෝෂයක් තිබුණා. උන්වහන්සේගේ ඒ නිර්වාණ ශක්තියින් ඉහළට ගොඩනගාගෙන යන්න පුළුවන්. නමුත් අර 185ක් 90ක්ම වර්ධනය වෙනකොට පොතම තමයි පරම සත්‍ය කියලා පොත අල්ල ගන්නවා. පොතෙන් පිට අපිට හිතන්න බෑ. අපිට ඒක තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ කියලා ඒක අල්ල ගන්නවා. මම ඉතින් කීප සැරයක්ම උත්සාහ කළා ඒ මට්ටමෙන් එහාට ගෙනියන්න බෑ. අතෙන්ට එනකොටම අර මරණාසන්න මොහොත කිට්ටු වෙනකොටම පොත අල්ල ගන්නවා. අන්න ඒගොල්ලන්ට තමයි පදපරමය කියලා කියන්නේ. ඒ කියන්නේ යංගිසි න්‍යායක් අල්ලගත්තට පස්සේ ඒතරින් එහාට ඒ න්‍යාය තුලින්ම බලන්න උත්සාහ කරනවා මිසක් ආයේ ඒක අතහරින්න කැමති නැහැ. දැන් අපි බෞද්ධය වගේ බෞද්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහරින්න කැමති නැහැනේ. අතහරේද? කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. හාපෝ බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය අතහරින්න කිව්වොත් අතහරින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නම් කියන්නේ බුදුහාමුදුරුවොත් අතහරින්න, වක්කලි අතහරින්න. බුදුහාමුදුරුවන්ටත් පල්හොරුන් විසින් තලන විට ද්වේෂයෙන් උපදවයි. සැබෑ අතහැරීම. කොච්චරද කියනවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන මගේ සැබෑ ශාවකයාට බුදුරජාණන් වහන්සේට පල්හොරුන් විසින් තලන විටද ද්වේෂයෙන් උපදවයි කියලා. දැන් බලන්න අතහැරීමේ දින විශිෂ්ටත්වය. ඉතින් උන්වහන්සේ අතෙන්ට අතහරින්න බෑ. ඊට පස්සේ ටික දවසක් වාර කීපයක් උන්වහන්සේට කියලා මං අවසාන ප්‍රකාශය කරන්න හිතිලා, නමුත් මං නොකියත් ඉඳලා, නමුත් මට අවසානයේ ඒක කියුණා. කියුණා මං කිව්වා ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ 195ක් 85ක් 90ක් ඒ 95ක් වගේ සීමාවට දියුණු වෙනවා, දියුණු කරලා කියනවා. නමුත් අවසාන මොහොතේ අර ආත්ම සෙනෙහයත් එක්ක පදපරම භාවයට බැස ගන්නවා. එතනින් එහාට නම් ඔබ වහන්සේ ගෙනියන්න බෑ. ඊළඟ ආත්ම භාවයන්වලදී ඔබ වහන්සේ සුගති ආත්මයක් ලබා අනිවාර්යයෙන් මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා මම ප්‍රකාශයක් කළා උන්වහන්සේට. කරපු ගමන් සද්ද නැතුව කල්පනා කර කර ඉඳලා කිව්වා, මට ඔබ වහන්සේ ගැන මහා පැහැදීමක් තිබුණේ, මහා ගෞරවයක් තිබුණේ පොඩි හාමුදුරු කෙනෙක් වුණාට. ඔය වචනෙන් මගේ මුළු ගෞරවයම නැතුව ගියා කිව්වා. දිවිච්ච පැහැදීමම නැතුව ගියා කිව්වා. මට හරි දුකක් දැනෙනවා, කලකිරීමක් දැනෙනවා කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ මට ඕක කියන්න ගොඩාක් කලින් හිතුනේ. නමුත් ඔබ වහන්සේට ඒක බැහැනේ පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න. ඉතින් මං ඕක හිතේ බොහෝම අමාරුවෙන් දරාගෙන ඉඳලා බැරිම තැන තමයි ඕක පිට උනේ කියලා. නැත්නම් ඔකේ ඉන්නයි කල්පනා කරේ කියලා. ආයකට කමක් නැහැ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ දිනක් යක් යොමු කළා මේ අපේ මේ බණට වඩින්න කිව්වා. අහවල් දවසේ රාත්‍රී බණ ලෑස්ති කළා. ඉතින් මාස දෙක තුනකට කලින් ඈත තියලා ආරාධනා කරේ. මම කිව්වා හා කියලා. ආයිත් ඇවිල්ලා මකට කිව්වා, එහෙනම් වඩිනවනේ හරියටම? මං කිව්වා ඔව් මං වඩින්න සාහිණාස.
ආයි මගට ඈතර කියනකං ඉඳලා ගිහිල්ලා කිව්වා එහෙනම් නොවරදවාම වඩින්න ආයුෂ්මතු කිව්වා මං කෝ හාසයි නැස අනිවාර්යෙන්ම වඩිනවා කියලා. ඉතින් උන්වහන්සේගේ හත් දවසේ බණට තමයි මට වඩින්න සිද්ධ වුනේ. උන්වහන්සේ බණටත් ආරාධනා කළා එහෙම මාපවත් වුණා. ඒකට මං ඒකත් හරි ආශ්චර්යමත් දෙයක්. ඉතින් මං උන්වහන්සේට ගිහිල්ලා බණ කතාවත් කළා. කළා කිව්වා උන්වහන්සේ මේ බණට මාට ආරාධනා කළා තමයි උන්වහන්සේ ගී අපවත් වෙලා ගියේ කියලා. දෙහිම හරි විශ්වීය ස්වභාවයන් තියෙනවා. උන්වහන්සේලා ආධ්‍යාත්මයන් යම් යම් ආකාරයට දියුණු කරගත් අය. ධ්‍යානවලින්, සමාධිවලින්, සතර ධ්‍යානවලින් වඩල පිරිහිච්ච අය. ඒ වගේම ප්‍රගුණ කරගත් අය. උන්වහන්සේලාට විශේෂ ශක්තියින් තියෙන උන්වහන්සේලාගේ අවසත් ගමන වුණත් අහවල් දවසේ සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන් හැකියාවල් තියෙනවා. ඒක නිවන් පූර්ණේ කරන්නම උමනාව නැහැ. සමහරලාට නිවන් පූර්ණේ කළා කෙනෙකුට එවැනි දේවල් නැති වෙන්න පුළුවන්. ඒවා ඒ බාහිර ශක්තිය. දැන් ඔය මැජික් කාරේ වෙන්නේ යමක් හිතන්න කියලා ටක් ගාලා හිතන දේ කියන්නේ. ඒක වෙනම තාක්ෂණයක්. ඔය ශාස්ත්‍ර කියන කෙනා කියන්නේ නෝන හිතන්න මල. මල කියනවා. කියනවද නැද්ද? ආයිත් මේ මලයි කියලා කියනවා. ඒක වෙනම ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා මේ දහම මෙහිම යොමු කරනවා අපි. මේ රටේ මේ අහනවා මේ අපේ ඉන්න විද්වතුන් බොහොම ජනප්‍රිය මනෝවිද්‍යාඥයන්, පරේක්ෂකයන්, ගවේෂකයන් මේක අහනවා. බොහොම ජනප්‍රිය දේශකෙක්, මනෝවිද්‍යා දේශකෙක් වන චන්දන ජයරත්නයන් මා වඩමෝල ඒ තැන්වල දේශනා පවත්ව ගන්නවා. ඉතින් ඒ මනුස්සයාගේ හඬ බෑ මෝහණයන්. මොකද මෝණි කරගෙනන්නේ. ඊට පස්සේ අපේ එස් බාලසූරිය මැතිතුමා බොහොම හිතවත් අපිත් එක්ක ඒ කටයුතු කරන මනෝවිද්‍යා උපදේශකවරයෙක්. ඉතින් මෝහණේ නම් ඒගොල්ලෝනේ මට ඉස්සෙල්ලා කියන ඔබ ආනන්දගේ නිය මෝහණේ කියලා. මේ ආරෙම් මේ ඉන්න මේ මේ අගත් මුලක් දන්නේ නැති මිනිස්සුන්ගේ විවේචන ගන්නට එපා. එහෙම ගන්නට එපා. මේ මිනිස්සු හරි මෝඩයි. මේ මිනිස්සුන්ගේ විවේචන කිසිම සාධාරණත්වයක් නැහැ. කිසිම මේ අර්ථයක් නැහැ. ඒක තමයි නොදන්න කම කියලා කියන්නේ. ඉතින් අර ගුවන් විදුලි එහෙම බණක් ගියාම ওই මම කොළඹ විපස්සනාවේ ඉන්න කාලේ මිනිස්සු ඇවිල්ලා අහනවා ඇබිලි පිටේ ආනන්ද ලොකු හාමුදුරුවෝ ඉන්නවද? මං කියනවා ඉන්නවා ඉන්නවා. ඔයිට යන්නකෝ කියලා ගිහිල්ලා මං අනිත් පැත්තෙන් ගිහිල්ලා ආයි අනිත් පැත්තෙන් එනවා. එතකොට අහනවා මේ අර ඉස්සෙල්ලා ඉස්සරහින්නේ පොඩි හාමුදුරුවනි දැම්ම ලොකු හාමුදුරුවෝ. රවුමින් ආවම දැම්ම ලොකු හාමුදුරුවෝ. ඒ උපහන්තේම නේද එතන හිටියේ? ඔව්. දැන් සමහර අය කෝල් කරලත් අහනෝ පොඩි හාමුදුරුවෝ ඉන්නවද ලොකු හාමුදුරුවෝ? ඔව් ඔව් මහත්තයා ඉන්න ලොකු හාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්නකෝ කියලා කෝල් එක තියලා ගිහිල්ලා ආයි ඇවිල්ලා ආයි කතා කරනවා. හෙලෝ. දැන් ඔබ වහන්සේ නේද ඉස්සෙල්ලත් කතා කරේ? ඔව් ඔව් ඒ පොඩි හාමුදුරුවෝ ඒ ලොකු හාමුදුරුවෝ ඒ ලොකු හාමුදුරුවෝ මොකද ඌට කතා කරෙත් ඔකනේ. එහෙම තමයි. ස්වභාවේ දේවපස්ත්‍රි එහෙම යද්දි සමහරලාට ඊ හරි ලස්සන බණක් ගියා. මම ඇහුවා ඒක හරි පුදුම බණක්, පුදුම ස්වාමීන් වහන්සේ කෙනෙක්, පුදුම ධර්ම දැනුමක් තියෙන ආමඳුරු කෙනෙක් බණක් ගියා. මම ඊයේ ඇහුවා අන්න ඒ වගේ වෙන්න ඕන ඔබ වහන්සේලත්. ලෝකෙට සේවයක් කරන්න ඕන. ඉතින් මං ඔහොම අහගෙන ඉඳලා අහනවා මොකද්ද ඒ ආමඳුරුවන්ගේ නම? ඇබිලිවිටියේ ආනන්ද කියලා හාමුදුරු කෙනෙක් කියලා කියනවා. කිව්වහම ඉතින් මං අහන්නේ ඉතින් මං කිව්වා ඒ මම තමයි. නෑ ඔබ වහන්සේ වෙන්න බෑ. ඔබ වහන්සේ වෙන්න බෑ. ඒ ඔබ වහන්සේමද? ඔව් මම.
දැන් ගුවන්විදුලි සංස්ථාවෙන්ම CD එක ගන්න යනවා මම. කාගේද බණ? ඇඹිලිපිටිය ආනන්ද හාමුදුරුවන්ගේ බණ. ඔබ වහන්සේගේ නම? ඇඹිලිපිටියේ ආනන්ද හිමි. ඔබ වහන්සේගේ නම? මම ඇහුවේ ඇඹිලිපිටිය ආනන්ද හිමි. දැන් දේශනේ කාගේද? ඇඹිලිපිටිය ආනන්ද හිමිගේ. ඊට පස්සේ කියන ආයෙ ඉතින් බලාගෙන ඉන්නකොට කියන ඉතින් ඒ දේශනා කරෙත් මම CD එක දන්නේත් මම. එහෙනම් මටම ඒ CD එක ගන්න ඕනලා වෙලා තියෙනවා. ආ ඒකනේ ඔබ වහන්සේද මේ සෑහෙන CD අරගෙන යන ඔබ වහන්සේගේ දේශනාවල කට්ටිය. තව පොලිමෙත් ඉන්නවා ඇවිල්ලා මගෙත් එක්කම තව කට්ටිය ඉල්ලනවා මට වඩා ඉස්සෙල්ලා ගිහිල්ලා ටග්ගල් මේ ඇවිලිබිටි ආනන්ද හැමදුරන්ගේ දේශනේ ඕන. දැන් මම පස්සෙන් එනවා මගේ දේශනේ මම ගන්නවා. එතකොට මේ ලෝකේ යම් කිසි ආකාරයක මේ නොහඳුනාගත් ස්වභාවය හැම තැනම තියෙනවා. ඒ නිසා අපි මේක මේක කියමන් වලට මෙහෙම සැලෙන්න එපා කියලා මේ කියන්නේ. අකක් මුලක් දන්නේ නැතුව එක පාට මිනිස්සු කියන දේවල් වලට මොනම දෙයකටවත් සැලෙන්න එපා. ඒ නිසා හොඳ විමර්ශන බුද්ධියක් තියෙන්න ඕන. හොඳ ගැඹුරු ਵਿਚාරයක් තියෙන්න ඕන. නැත්තම් මේ ලෝකේ දිනන්නේ කටකතාකාරයෝනේ. හ්ම් එහෙම නැත්තම් බොරු කියන මිනිස්සුනේ අර දේශපාලන ශාස්ත්‍රය වගේ වැඩිම බොරු කියපු කෙනා දිනන්නේ. වැඩිම බොරු පොරොන්දු දීපු කෙනා දිනන්නේ. ඇයි ඒ? මෝඩය බහුල රටක්. තේරුණානේ? මෝඩය බහුල රටක්. දැන් මං හාමුදුරු මේක තරහයි කියලා එහෙම කියන නෑ. මම ගියා මම ඊට වඩා වෙනස් දෙයක් කියන්නේ සිංගප්පූරුවට ගියාම. මම කියනවා මේ රටෙත් ඉන්න මොඩියෝ. හැබැයි බහුතර හැමුන් ඥානවන්තයි. උන්ට ඔළුවක් තියෙනවා. ඒ නිසා මේ රටට යහපතක් දිගින් දිගටම ඇති වෙයි. ඒගොල්ලෝ ඇති කරගෙන යයි. අපේ රටේ ඔගේ අනිත් පැත්ත බහුතරය මෝඩයි. 120ක් 30ක් ඥානවන්තයෝ ඉඳලා වැඩක් ඒ රට අනාතයි. වැඩියෙන් බොරු කියව මිනිස්සය වැඩියෙන් බොරු පුරුදු දීප මිනිස්සය දිනනවා. ඉතින් ජීවිතේ හොඳ විචාරශීලී බුද්ධියකින් අවදියකින් බලන්නේ කියන කාරණයත් අපි ඔය කරුණු එක්ක මතක් කළා. ඉතින් මේ ඔක්කොම අවසාන සම්පින්ඩණය කරගත්තාම මහා ශක්තිමත් ප්‍රඥා ධාරාවක් ඔබට ඇතිවිය යුතුමයි. මේ ටික සියල්ල කැටි කරලා පානය කරන්න ඕන, ඔළුවට ගන්න ඕන, ඥානනය කර ගන්න ඕන. එවිට පුදුමාකාර දහම් බලයක් ඔබ තුළ ගොඩ නැගෙනවා. ඉතින් ඔබට වහ වහ අප්‍රමාදීව සද්ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.